දෙදහස් දොළහ වසරේ පළවෙනි මාසේ තුන්වෙනිදා භාවනා වැඩසටහන මේ වසර ආරම්භයේදීම අදිෂ්ඨාන ඇති කරගන්න ඕන අන් දියුණු වන් වලට වඩා ප්‍රමුඛව තමාගේ ධර්මඥානය දියුණු පමුණු කරගන්න ඕන මම ලෝක සත්‍ය අවබෝධ කරගන්න ඕන කියන අදහස ඇති කරගන්න හොඳ දවසක්. ඒ නිසා අරමුණක් ඇතුව අදහසක් ඇතුව ඒ කායන අරමුණකට වීරය ඇති කරගන්න ඕන. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ සතර සම්‍යප්ප්‍රධාන වීරිය හැටියට. එහෙම අදිෂ්ඨානයක් කරගත් ඇත්තන්ට බොහෝ වෙලාවට පුළුවන්කම ලැබේවි මේ වසරේදී තමන්ට ඒ සත්‍ය අවබෝධයන් සිදු කරගන්නට. ඒ සත්‍ය අවබෝධය ඇතිවීම සඳහා උපකාරක වෙන වමනා වෙන ධර්ම කරුණු අපි කියලා දෙනවා. පින්නතුන්ට තියෙන්නේ ඒවා නුවණ යොමු කරලා බුද්ධිය යොමු කරලා දහමට බුද්ධිය යොමු කරලා ඔයත්තන්ට ඒ ධර්ම කරුණු අවබෝධ කරගන්නටයි උවමනාකම තියෙන්නේ. හොඳයි, ආරම්භයේදීම මේ මොහොතේ අපි මෛත්‍රී භාවනාවක් බුදු ගුණ භාවනාවක් වැනි දෙයක් සිදු කරලා අපි හැම දිනාටම ආශිර්වාදාත්මක භාවනාවකින් ආරම්භ කරන්න කැමතියි. හැම දිනාම ශබ්ද අඩු කරලා සංසුන්ව ඇස් දෙක පියාගෙන මේ භාවනාවට සූදානම් වෙන්න. මුලින්ම තමන්ගේ හිත, කය, වචනය සංසුන්ව තබා ගන්න, නිහඬව තබා ගන්න. ලැබුවා වූ මේ නව වසරේ මගේ සිතේ ද්වේෂ ගති අඩු වේවා, ලෝභ ගති අඩු වේවා, මෝහ ගති අඩු වේවා කියලා අදිෂ්ඨාන ඇති කරගන්න. ඒ වගේම මා තුළ තියෙන ද්වේෂ ගති දුරු වේවා, නැති වේවා, ලෝභ ගති දුරු වේවා, නැති වේවා, මෝහ ගති දුරු වේවා, නැති වේවා. සදාම් අවබෝධයම මාහට ලැබේවා, පැමිණේවා. මේ වසරේ ඒකාන්තයෙන්ම පරමාර්ථ සත්‍යෝ, ලෝකෝත්තර සත්‍යෝ, ඒ ශ්‍රී සද්ධර්මය මා අවබෝධ කර ගැනීමට මාගේ දිවි දෙවෙනි කොට ධර්ම වෙනුවෙන්, ධර්මය වෙනුවෙන් කැපවෙමි කියන අදිෂ්ඨානය ඇති කරගන්න. මා කායිකව සැපවත් කෙනෙක්, මා මානසිකව සැපවත් කෙනෙක් කියලා අදිෂ්ඨාන කරගන්න. මන් වගේම දුවා දරුවන්, පවුලේ ස්වාමීන්, භාර්යාවරු, මව්පියෝ හැම දෙනාමත් මතක් කරගෙන ඒ හැම දෙනාමත් කායිකව සැපවත් අය, මානසිකව සැපවත් අය, ඒ වගේම යහපතට කැමති, පින් දහම් කරන, යහපත් මගේ ගමන් කරන සියලුම මිනිස් සත්වයෝ සැපවත් වෙත්වා, කායිකව සැපවත් වෙත්වා, මානසිකව සැපවත් වෙත්වා, ලොව සිටින සියලුම සත්වයෝ කායිකව සැපවත් වෙත්වා, මානසිකව සැපවත් වෙත්වා, සියලු සත්වයෝ ආර්ය ධර්මය, නිවන් ධර්මය අවබෝධ කරගනිත්වා, නිවනින් සැනසෙත්වා, නිවනින් සැනසෙත්වා, නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනා ටික හිත් තුළ පෙරදැරි කරගෙන කටයුතු කරන්න ඕන. කිසිවෙකුගෙන් මාහට පීඩාවක් නොවේවා අදිෂ්ඨාන ඇති කරගන්න. මගෙන් කිසිවෙකුට පීඩාවක් ඇති නොවේවා. කිසිවෙකුගෙන් මට පීඩාවක් ඇති නොවේවා. මගෙන් කිසිවෙකුට පීඩාවක් ඇති නොවේවා යන අදිෂ්ඨානය සියලු සත්වයෝ සැපවත්ත්වා. සියලු සත්වයෝ සැපවත්ත්වා. සියලු සත්වයෝ සැපවත්ත්වා. මාගේ ඇස සංවරයි. මාගේ සවන් දෙක සංවරයි. මාගේ නාසය සංවරයි. මාගේ දිව වචන සංවරයි. මාගේ ශරීරය සංවරයි. මාගේ සිත සංවරයි. මාගේ ඥානය සංවරයි. මාගේ ඇස සංවරයි. මාගේ සවන් දෙක සංවරයි. මාගේ නාසය සංවරයි. මාගේ දිව හා වචන සංවරයි. මාගේ ශරීරය සංවරයි. මාගේ සිත සංවරයි. මාගේ ඥානය සංවරයි. මාගේ ඥානය තුල තිබෙන දෘෂ්ටි දුරු වේවා. සද්ධර්මයේ පැමිණේවා. මාගේ සිත තුල තිබෙන සංකල්ප දුරු වේවා. සද්ධර්මයේ පැමිණේවා. මාගේ ඥානය තුල තිබෙන දෘෂ්ටි දුරු වේවා. සද්ධර්මයේ පැමිණේවා. මාගේ සිත තුල තිබෙන සංකල්ප දුරු වේවා. සද්ධර්මයේ පැමිණේවා. අරියටගේ මාර්ගයේ මාගේ සිත කය වචනේ තුන් දොර පිහිටාවා. සිත කය වචනේ සංවරව ධර්මයෙන් බැබලේවා. හොඳයි. සාදු සාදු. දුර ගමන් යන තනිව හැසිරෙන ශරීරයේ නැමැති ගුහාසේ ලැබුම්ගෙන සිටින මාර බන්ධනයකට හසු වී සිටින සිත පිළිබඳවයි අපේ පින්නතුන් තේරුම් ගන්න උත්සාහ කරන්නේ. අපි සිත දිහාවට හැරිලා බලමු. අපි භාව රූපයෙන් ස්ත්‍රියක් හා පුරුෂයෙක් වූවාට අපේ සිත ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා බලමු. අපි භාව රූපයේ ඥානයෙන් බැලුවාම තමන්ට තමන් පිරිමියෙක්, තමන් ගැහැණියක් කියලා දැනුණා. තමන්ගේ චිත්ත රූපයේ දිහා බැලුවොත්, තමන්ගේ සිත දිහා බැලුවොත් ඇත්තටම හිත අරමුණු ගොඩක් පමණයි. එහි ඇති ස්ත්‍රී භාවයක්වත් පුරුෂ භාවයක්වත් නැහැ. එහෙමනම් සිත භේදයක් නැහැ. හැමෝටම එක හා සමාන ගුණයකින් පවතින එක වගේ ලක්ෂණ තියෙන දෙයක්. ස්ත්‍රී පුරුෂ භේදයක් නැත්තම් ඒකේ ජාති ආගම් වර්ග රටවල් වලට භේදයකුත් ඇති වෙන්නේ නැහැ. සිත හරිම වේගවත් දෙයක්. ඒක හුළඟක් වගේ වේගෙන් ගහගෙන යනවා. දැන් හුළඟ අපිට කොටස් කරලා බෙදන්න පුළුවන් කමක් නෑ එක ප්‍රවාහයක් හැටියට ඒක ගසාගෙන යනවා එක වරම. ඒ වගේම අපිට ඒක කඩලා බෙදලා වෙන් කරන්න පුළුවන් කමක් නැති එක ස්වභාවය. එහෙමනම් එවැනි ශක්තියක් බලයක් තමයි අපගේ සිත කියලා කියන්නේ. ඒ සිත හොඳ යහපත් දේවල් සිදු කළාම යහපත් වින්දනයන් ඇති කරගත්තාම යහපත් ප්‍රතිඵලත් අයහපත් වින්දනයන් ඇති වුණාම අයහපත් ප්‍රතිඵලත් මිනිසු නිවන ධර්මතා මිනිසු තුල වැඩුණාම නිවීමත් දැවෙන ධර්මතා මිනිසු තුල වැඩි වුණාම දැවීමත් කියන එක මේ හිත අපිට ඇති කරනවා. එහෙමනම් ඒ හිත පිළිබඳව අපි අවබෝධයට ඇති කරගන්න ඕන. කොහොමද ඒ සිත හසු කරගන්නට තියෙන එකම බලශක්තිය තමයි මේ මිනිස් ඥානය. ඒ මිනිස් ඥානය උපයෝගී කරගෙනයි මේ හිත පිළිබඳව අවබෝධය ඇති කරගන්නේ. හිත පිළිබඳව අවබෝධය කරගන්න නම් හිතට වඩා වේගයක් අපි තුල ඇති වෙන්න ඕන. දැන් වේගෙන් යන ගුවන් යානයක් හඹාගෙන යන්න ඊටත් වඩා වේගවත් ගුවන් යානයක් තියෙන්න ඕන. වේගෙන් යන වාහනයක් හඹාගෙන යන්න ඊටත් වඩා වේගවත් වාහනයක් තියෙන්න ඕන. එතකොට ඒ වාහනේ පරදවල යන්න පුළුවන්. ඒ වගේම සාංසාරික සිත කියලා කියන්නේ හරි වේගවත් බලවත් දෙයක්. නේද? මිනිස්සුලා කෙලෙස් කියලා කියන්නේ හරි බලවත් දෙයක්, ප්‍රබල දෙයක්. කෙලෙස් කියලා කියන්නේ වචනේ තේරුම තමයි කෙලෙසනවා. මිනිස්යන් නැති කරන්නේ මිනිසුන්ගේ හිතවල තියෙන සංකල්ප. මිනිසුන්ගේ ළඟ තියෙන ආශාවල්, ලෝභ, ద్వේෂ්, මෝහ. ඒව නිසා තමයි කෙලෙස් කියලා කිව්වේ. නමුත් ඕක තේරුම් ගත්තේ නැති ලෝකයා කොතනද ඉන්නේ කියන එක පින්නතුන්ට දැන් තේරෙනවා අපි කියන්න ඕනේ. ඒ නිසා මේ කෙලෙසන ධර්මතා නිකලස් බලට හානියක් නොවන බවට පත් කරගන්නට ලොකු ඥාන දර්ශනයක්, ලොකු ඥාන බලවේගයක් තමා තුල තියෙන්න ඕන. එතකොට චිත්ත බලවේගය පරදවන ඥාන බලවේගයක් ඇති කරගන්න ඕන. ඒ ඥාන බලවේගය තමයි අපිට උපකාරක වෙන්නේ මේ සිත හඳුනා ගන්න. මේ ලෝකේ තියෙන අසීරුම අමාරුම කාරණය තමයි සිත කියන්නේ. අවබෝධ කරගන්න ඉතාම අසීරු කාරණය තමයි සිත. මේ හැම දෙයක්ම ලෝකේ යම් යම් උපාය මාර්ගවලින් කටයුතු කරලා හැම නිලතානාන්තරයකටම රජකමට වුණත් මිනිස්සෙකුට පත් වෙන්න පුළුවන්. ඒකට පුදුමාකාර සූක්ෂම ඥානයක්, බුද්ධියක් තියෙන්න ඕන. හැබැයි ඊටත් වඩා සූක්ෂම ඥානයක්, බුද්ධියක් තියෙන්න ඕනේ මේ නිවන් ධර්මය අවබෝධ කරගන්න. මක් නිසාද? හිත කියන්නේ අතිශයින්ම වංචනික ධර්මයක්. ඒ කියන්නේ නිතරම අපිව රවටන, අපිට අපිව මුලා කරවන ධර්මතාවයක්. ඒ නිසා අවදිය කියන එක, සතිය කියන එක අනිවාර්යයෙන්ම ඉතාම ඉහළ මට්ටමක පවතින ඕන. ඒක ධර්ම සිහියක් වෙන්න ඕන. නිකම්ම සිහිය තිබිලා වැඩක් නැහෙනි. ධර්මඥානයෙන් යුතු, අවබෝධයෙන් යුතු සිහියක් වෙන්න ඕන. ඒ සිහියට තමයි ඒව මනාව හඳුන ගන්න පුළුවන්කම තියෙන්නේ. මනාව ඒව හික්මවන්න පුළුවන්කම තියෙන්නේ. මනාව ඒ දේවල් පළවා හරින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ පින්නතුන් හැමදේනාම කැමති ජීවිතේ සපවත් වෙන්න. එහෙනම් සපවත් වෙන්න නම් අපි ළඟ තියෙන කෙලෙසන ධර්ම, කෙලස් කියන ඒවා අපි අඩු කරන්න ඕන, නැති කරන්න ඕන. එතකොට කෙලස් කියන ඒවා අඩු කළාම, නැති කළාම රහතන් වහන්සේ කෙනෙක්, මාර්ගඵලලාභී කෙනෙක්, මාර්ගඵලලාභී කෙනෙකුට වඩා ඉහළ ඉහළ මාර්ගඵලවලට යන අය ඊළඟට රහතන් වහන්සේලා වඩා සපවත් ජීවිත ගත කරන ඇත්තෝ. ඒ වගේම මේ ධර්මයට නොපැමිණි ආයට වඩා ධර්මයට පැමිණි අය ඉතාම සපවත් ජීවිත ගත කරන ඇත්තු වෙන්න ඕන. එතකොට ධර්මය බුද්ධිය විතරක් නෙමෙයි, ඥානය විතරක් නෙමෙයි, තමන් මේ ධර්මය මගේම කරගෙන, මමම කරගෙන, මමම තීරණය කරගෙන, තමන්ම තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගැනීමක්. එහෙම නැතුව තවත් කෙනෙකුට තමන්ව නිවන් දක්වන්න පුළුවන් කමක් නැහැ. එහෙම කරන්න තිබ්බනම් බුදුහාමුදුරුව කෝසල මල්ලිකාවට නිවන් අවබෝධ කරාවි. මොකද ඒ තරම් ඇය පින්දහම් කරපු කෙනෙක්. එහෙම නැත්නම් දේවදත්ත හාමුදුරුවන්ට හරි නිවන් අවබෝධ කරාවි. බුදුහාමුදුරුව විසින්ම මේ දේ කරන බලවේගයක් උන්වහන්සේ ළඟ තිබ්බා. එහෙම බලවේගයක් නැහැ. අපි මාර්ග උපදේශකයෝ පමණයි. ඒ මාර්ග උපදේශකත්වයේ අරගෙන ඒක තමන්ගේ කරගෙන මෙහෙවන්න පුළුවන්කම තියෙන්නේ තමන්ට. එසා ඥානයෙන් ගුණයෙන් වැඩෙන්න ඕන. එහෙමනම් අපේ මනස අපි නිවැරදි තැනකට ගෙනියන්න ඕන. අපි ඉන්න තැන අතීත අනාගත වර්තමාන දුක් පැමිණෙන තැනක නා. අපේ මනස අපි ගෙනියන්න ඕන අතීත අනාගත වර්තමාන කියන දුක් නොපැමිණෙන, ප්‍රශ්න නැති, ගැටලු නැති, සාංසාරික බය නැති ස්ථානයකට, ස්ථාවරයකට අපේ මනස අපි පමුණවන්න ඕන. ඒ මනස පමුණුවන්න හරියට මේක කොහොල්ල ගුලියක ඇලිච්ච සත්වයෙක් ගලව ගන්නවා වගේ වැඩක්. මැස්සෙක් ගලව ගන්නවා වගේ වැඩක්. මේ පුතඥන සත්වයා පෙන්වේ බුදුහාමුදුරු මේ කොහොල්ල ගුලිය ඇලුණු නිල මැස්සෙක් වගේ කියලා. දැන් කොහොල්ල ගුලියේ නිල මැස්සෙක් ඇලිලා ඉන්න දවසක් ඔබ දැක්කනම් ඔබට හිතෙන්න පුළුවන් මේ මැස්සා ගැලවෙන්න බලන හැම මොහොතකම තවත් කොහොල්ල ගුලියට ඇලිලා තද වෙලා පිහාටු ටිකක් ඇලිලා අතපය ඔක්කොමත් ඇලිලා ඒ සත්වයා ඒ කොහොල්ල ගුලියේ මැරෙනවා. ඒ වගේ තමයි මේ මුළු මහත් ලෝකයේම කොහොල්ල ගුලිය ඇලුණු නිල මැස්සෝ. ඒක ඉතින් තේරෙන්නේ නැහැ. ඒක තේරුණාම තමයි ඒකෙන් ගැලවෙන මාර්ගයක් හොයන්නේ. ඉතින් ගැලවෙන මාර්ගය හෙව්වා. එතකොට මේ ලෝකයේ තියෙන දේවල් ලෝකයට අතහැරලා තමාට සැබෑ අයිති ධර්මතාවය මොකද්ද කියලා තේරුම් අරගෙන තමාට අයිති තැනට තමන් යනවා. ලෝකයට අයිති දේවල් ලෝකෙට දීලා. ඕක තමයි දහම කියලා කියන්නේ. දැනට තියෙන්නේ ලෝකයට අයිති දේවල් තමාගේ කියලා සංකල්ප කර ගැනීම, දෘෂ්ටි කර ගැනීම. දැන් බාහිර භෞතික වශයෙන්ුත් එහෙමයි, අධ්‍යාත්මික වශයෙන් සංඥාවන් වශයෙන්ුත් එහෙමයි. අපි හිතමුකෝ බාහිර භෞතික විදිය අපිට වෙනස් කරන්න බැරි වුණත් අපිට පුළුවන්කම තියෙනවා අධ්‍යාත්මික ක්‍රමය වෙනස් කරන්න. අධ්‍යාත්මික ඥානය අපිට වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. ඒකද මේ ධර්මයේ කැමැති අයට වෙනස් වෙන්න පුළුවන්, අකමැති අයට තවත් ওই විදිහට සංසාරේ යන්නත් පුළුවන්. ඒකට කමක් නැහැ. ඒකට අපි බලපෑම් කරන්නේ නැහැ ඔබ සංසාරේ නතර වෙන්න ඕන, ඔබ යන්න ඕන කියලා. ඔබ කැමති විදිහට මේ සංසාරේ යන්න පුළුවන්. ඒ වගේම මේව පිළිගන්නත් පුළුවන්, ප්‍රතික්ෂේප කරන්නත්, පිළි නොගෙන ඉන්නත් පුළුවන්. ඒක තමන්ගේ ස්වාධීන අයිතිය. සාමාන්‍යයෙන් මම එහෙමයි. කෙනෙක් නිවන් දකින්න කැමති නම් ඔහුට නිවන් දකින්නට අනුශාසනා කරමු. කෙනෙක් දිව්‍ය ලෝකේ යන්න කැමති නම් ඔවුන්ට දිව්‍ය ලෝකේ යන මාර්ගය පෙන්වා දෙනු. කෙනෙක් අපාය යන්න කැමති නම් මං අපාය යන ක්‍රමේ නම් කියලා දෙන්නේ, කැමති නම් ගිහිල්ලා එන්න කියලාත් කියනවා. මොකද රස බලන්න ගිහිල්ලා එන්න කමන්නේ. එතකොට ආවට පස්සේවත් තේරෙයි. ඒ නිසා තමන්ම තමයි තමන්ගේ පාලකයා. අත්තාහි අත්තනෝනාතෝ. තමන්ට තමන් තමයි පිළිසරණ වෙන, පිහිට වෙන, තමන් දියුණු ඇති කර. එතකොට ධර්මය තමන් අවබෝධ කරගත්තොත් ඒ ජයග්‍රහණයේ වැඩි කොටසක් ලැබෙන්නේ තමන්ටමයි. අනුශාසකයෙක්ගෙන් කොච්චර අනුශාසනා ලැබුණත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට එයින් 4-5 දෙනෙක් මේ ලෝක සත්‍ය අවබෝධ කරගන්නේ ඒකයි. ඒ කියන්නේ නුවණ මදි. ඒ කියන්නේ අර කොහොල්ල ගුලියෙන් ඇලිලා ඉන්න මේ නිලමැස්සට ගැලවෙන්න ලොකු බලයක් තියෙනවා, ලොකු ශක්තියක් තියෙනවා. එතකොට අර නිලමැස්සට යම් කිසි ආකාරයක පිටතින් ඇවිල්ලා කෙනෙක් පොඩි උදව්වක් දුන්නොත්, කෝඩු කෑල්ලක් තිබ්බොත්, පොඩි ඇඟිල්ලක් තිබ්බොත් එයාට එක අතක් හරි එහෙම මෙහෙම තියාගෙන ගොඩ වෙන්න. අන්න ඒ ඇඟිල්ල අල්ලගන්න නිලමැස්ස තමයි, ඒ කෝඩු කෑල්ල අල්ලගන්න නිලමැස්ස තමයි එකින් ගැලවිලා යන්නේ, ඉවත් වෙලා යන්නේ. ඒ වගේ මේ ලෝකෝත්තර කියන එක පිළිබඳව පොඩ්ඩක්වත් හිතාගන්න බැරි තැනක තමයි පුතඥන සත්වයා ඉන්නේ. ඒ ලෝකෝත්තර භාවය කියන්නේ ගැලවීම කියන එක පිළිබඳව පොඩ්ඩක්වත් හිතාගන්න බැරි ඒ පුජ්‍යලයාට මේ ලෝකෝත්තර සත්‍ය කියන ධර්මතාවයෙන් අපි ගෙනල්ලා පෙන්නවා. අන්න ඒ ධර්මතාවයට යොමු වෙච්ච කෙනෙක්ට, එහෙම නැතුව මේ සංකල්ප ඇති කරගෙන මතවාද ඇති කරගෙන විප්ලව කරන අයට බැහැ නිවන් දකින්න. අන්නේ ධර්මතාවයත් එක්ක නිහඬතාවයකින් අධ්‍යාත්මික වෙනසක් ඇති කර ගන්න කෙනාට හැකියාව ලැබෙනවා ඒ නිවන් මඟ තෝරගන්න. එහෙමනම් ඔබේ අධ්‍යාත්මික සිත දැනට සිටින්නේ කොතනද? පිහිටා සිටින්නේ කොතනද? එළඹගෙන සිටින්නේ කොතනද? උපාදානය කරගෙන සිටින්නේ කොතනද? ජීවිතය කරගෙන ආත්මය කරගෙන සිටින්නේ කොතනද කියලා ඔබ තේරුම් ගන්න ඕන. කොහේද? බලන්න හොඳට. මාන, උද්දච්ච, ලෝභ, ద్వේෂ, මෝහ, රාග, මදමාන ආදී කියන මෙන්න මේ දේවල් තමයි මගේ ආත්මය, මගේ ජීවිතය, මගේ රටාව, මම කියන දේ තුල හිටින්නේ. ඒකනේ මිනිස්සු ඇවිස්සලා හරි ආඩම්බරෙන්නේ. තවත් කෙනෙකුට සැර කරන්නේ, තවත් කෙනෙකුට ඉරිසියා කරන්නේ, තවත් කෙනෙකුට උගුල් අටවන්නේ, තවත් කෙනෙකුට බැනවදින්නේ, හරිම ආඩම්බරේ. මොකද ඒ පුජ්‍යලයෝ ද්වේෂය මගේ කරගෙන මගේ ආත්මය කරගෙන, රාගය මගේ කරගෙන මගේ ආත්මය කරගෙන, ලෝභය මගේ කරගෙන මගේ ආත්මය කරගෙන. ඒ නිසායි මිනිස්සු හිතනවා හරි ඒක තමයි ශ්‍රේෂ්ඨ. ලෝභ කිරීම ශ්‍රේෂ්ඨ ගතියක්, ද්වේෂ කිරීම ශ්‍රේෂ්ඨ ගතියක් කියලා හිතනවා. ඒ ඇලීම ශ්‍රේෂ්ඨ ගතියක් කියලා හිතලා ඉතින් ඒ දේවල් වල මේ මිනිස්සු ජීවත් වෙනවා. නමුත් යම් දවසක එයා දකිනවා නම් ඒවත් කෙලෙස්, කෙලෙසන ධර්ම. ඒවයින් අපිට පිහිටක් නැහැ. ඒවයින් අපිට පිලිසරණක් නැහැ. ඒ නිසා අපේ ජීවිතය ගලවා ගැනීම සඳහා අපි හරියට දූරදර්ශීව බලුවහම ඒ తాවකාලික වූ කෙලෙසන ධර්ම වලින් තුරන් වෙලා අර නිකෙලස් කියන පැත්ත අපි හොයාගන්නවා. එතකොට නිකෙලස් පැත්ත කියන එක පෙන්නලා තියෙන්නේ බුදුහාමුදුරුව ලෝකෝත්තර ධර්මයක් ඇටියට. දැන් අපි හිතනවා මේ කෙලස් නැහැ කියලා, දෙයකට ආස කරන්නේ නැහැ කියලා කිව්වහම මේ අපි හිතනවා කෙලස් නැහැ කියලා. එහෙම වෙන්නේ නැහැ. එක පුජ්‍යලයක එක දෙයකට ආස නොකළට තව දෙයකට ආස කරන්න වෙන්න පුළුවන්. ඉතින් අපි කියනවා එක දෙයකට ආස නොකරන කෙනා ඒ නිසා නිකෙලස් කියලා. මේ සියලු ක්ලේශයන්ගෙන් නිදහස් වීම තමයි නිකෙලස් කියලා කියන්නේ. එහෙම නැතු එකකින් දෙකකින් වෙන්වීම නෙමෙයි. ඒ නිසා නිකෙලස් භාවය කියලා කියන්නේ ඇලීම හෝ ගැටීම කියන දෙකම නැති. ඇලීම හෝ ගැටීම කියන දෙකම නැති අවස්ථාවක් තමයි නිකෙලස් භාවය කියලා කියන්නේ. එතකොට ඇලීම කොතන හරි පවත්නවා නම්, ගැටීම කොතන හරි පවත්වනවා නම් එතන අපිට පුළුවන් කමක් නැහැ නිකලස් භාවයේ කියන එක ඇති කරගන්න. එතකොට ඇලීම තුල පවත්වුවත් ගැටීම තුල පවත්වුවත් එතන කෙලෙසයක් හටගන්නේ ඇයි? අපි ඉන්ද්‍රිය තුලින්ම, ඉන්ද්‍රිය විෂය තුලින්ම එහාට ගිහිල්ලා නැතුව ඉන්ද්‍රිය තුලම මෙහා ජීවත් වන නිසා තමයි එතන ක්ලේශයක් කියන එක හටගන්නේ. එතකොට ඉන්ද්‍රිය ශක්තියෙන් යොදවා යම් දෙයක් සිතයිද, කියයිද, කරයිද, පවතීද, ඒ ඕනම තැනක ක්ලේශ හටගන්නවා, කෙලෙස් හටගන්නවා. ඒක තමයි ස්වභාවය. එතකොට සම්මුති ස්වභාවයක් තියෙනවා, පරමාර්ථ ස්වභාවයක් තියෙනවා. මුලින්ම පරමාර්ථ ඥාන දර්ශනයෙන් ලාන ලෝකෝත්තර නැමැති ගසේ මුල පාද ගන්නවා. ඒ මුල පාද ගත්තට පස්සේ තමයි ඒක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ මුල පාද ගත්තට පස්සේ තමයි ඒ ගමම් මගේ අපිට යන්න පුළුවන්කම තියෙන්නේ. මුලින්ම ලැබෙන්නේ ඥාන දර්ශනය. මම පින්නතුන්ට දැන් කිව්වාම පින්නතුන් හිතනවා ඇති මේ හාමුදුරුව අපිට කියන්නේ එකපාරටම රහත් වෙන්න වගේ නේද බණ ධර්ම දේශනා කරන්න කියලා. නෑ, එහෙම නෙමෙයි. ඉහෙළම ධර්මයෙන් තමයි කියන්නේ. ඉහෙළම ධර්මයෙන් කොටසයි පින්නතුන්ට ලැබෙන්නේ. ඒක තමයි හැටි. ඉහළම ධර්මයේ තමයි කියන්නේ, රහතන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයේ තමයි කියන්නේ. නමුත් ওই පින්නතුන්ට ලැබෙන්නේ ඉහළම තත්වය නෙමෙයි. සම්මුති නිවන, පරමාර්ථ නිවන, සමාධි නිවන, නිරෝධ නිවන කියන මේ නිවන් පහක්, පහන නිවන කියලා මේ නිවන් පහක්ම පිළිවෙලට යනවා. ඒ නිසා එකපාරට නිකලස් වෙන්නේ නමුත් එකපාරටම නිකලස් වෙන ගුණය තමයි කියන්නේ. ඉස්සෙල්ලා ඥාන දර්ශනයක් වශයෙන් ඇවිල්ලා ඊළඟට ඒවා ප්‍රතිපත්ති ප්‍රතිවේද ධර්ම භවටපත් වෙලා ක්‍රමානුකූලව නිවිගෙන යනවා. හරියට දැන් අපි හිතමුකෝ රත් වෙච්ච වාදනයකට වුණත් වතුර ටිකක් දැම්මට එකපාරට ඒක නිවෙන්නේ. ඒ ජලයත් එක්ක කාලයක් ඒ වාදනය පවතිනකොට තමයි නිවෙන්නේ. ඒ වගේ තමයි ධම. ධම කියන එතකොට ලෝකෝත්තර සත්‍ය තමයි ජලය. එතකොට ජලය කිව්වහම ජලයේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියලා ජල වර්ග නැහැ. එක ජලයයි තියෙන්නේ. ඒ වගේ රහතන් වහන්සේටත් මාර්ගඵලලාභීයන්ටත් සියලු දෙනාටම තියෙන එකම ධර්මයක් තියෙන. ඒ ධර්මය ලැබෙන ප්‍රමාණයට අනුව යනි වෙනවා. එච්චරයි ඇති වෙන වෙනස. ඒ නිසා අපි අර ජලය ගැන කතා කරනකොට ඒක පළවෙනි දෙවෙනි තුන්වෙනි කියලා ජලයක් ගැන කතා කරන්න හැකියාවක් නැති නිසා එකම ජලයක් ගැනයි කතා කරන්නේ. නික්ලේශීත්වයක් ගැනයි කතා කරන්නේ. එතකොට ලෝකෝත්තර භාවය හා ලෞකික භාවය කියලා කියන දෙආකාරය අංශ දෙකකට බෙදන්න පුළුවන් කම තිබුණට ඒ ලෝකෝත්තර භාවයේ කියන ගුණාංගවල අංශ වශයෙන් බෙදන්න පුළුවන් කමක් නැහැ. ඒක එකම ධර්මතාවයක් ලෝකෝත්තර කියලා කියන්නේ. අපි ඒක මේ පින්නතුන්ගෙන් සාකච්ඡා කරලා ඊළඟට ඒක පැහැදිලි කරලා දෙන්න මම දැන් කැමති. මොකද්ද මේ ලෝකෝත්තර ධර්මයේ කියලා කියන්නේ? තමන් දන්න විදියට හඳුනාගත්ත විදියට පින්නතුන්ගේම වචන වලින් කියලා මුලින්ම ඊළඟට පැහැදිලි කරලා දෙන්න කැමතියි. හොඳයි දැන් අපි විමසමු. අකාලික ධර්මතාවය. ඊළඟට තව වචනයකින් කිව්වොත් ආවේනීත ධර්මතාවය. ඒ කියන්නේ දුක වේදනාවක්වත් සුඛ වේදනාවක්වත් උපේක්ෂා වේදනාවක්වත් ඇති නොවන ධර්මතාවය. එතකොට ලෝකය කියන ටික දැන් අපි හඳුනාගත්ත, ලෝකෝත්තර කියන ටිකත් හඳුනාගත්තා. එහෙමනම් අපි ලෝකයේ දේවල් එක්ක ගැටිලා වෙනස් කරලා බෙදලා වැඩක් නැහැ. ලෝකේ කොතනට ගියත් ගැලවෙන්නක් නැහැ. ගැලවෙන්න නම්, නිදහස් වෙන්න නම්, සැනසෙල්ලේ ජීවත් වෙන්න නම් අපි යන්න ඕන ලෝකෝත්තර බවට යන්න ඕන. ඒක ඥාන දර්ශනයක්. ඕනම කෙනෙකුට තමන්ගේ ඥානය, මනස, ඉන්ද්‍රියන් හය ලෝකෝත්තර තියන්න පුළුවන්. ලෝකෝත්තරව තියාගන්න පුළුවන්. දැන් ලෝකෝත්තරව නෙමෙයිනේ තියන්නේ, ඉන්ද්‍රියන් හය ගිහිල්ලා තියන්නේ ද්වේෂය නැමැති බංගලාවේ. එහෙම නැත්තම් ලෝභය නැති බංගලාවේ. එහෙම නැත්තම් මාන්න, උද්දච්ච කියන වගේ ඒ බංගලාවල් වල තමයි ගිනින් දාන්නේ. ඊයාලා පස්සේ ඊට පස්සේ අනුන්ට බැන බැන කොච්චර හරි ඉන්නවා. බලන්න ඔය ඕන කෙනකින් ඇහුවාම කාට හරි බයිනෝ. දේශපාලකයන්ට හරි හාමුදුරුවන්ට විශේෂයෙන් බයිනෝ. ඔක්කොම බැන බැන තමයි ඉන්නේ. ඉතින් වෙන වැඩක් නැහැ. ඒක තමයි ඒගොල්ලෝ තියාගෙන ඉන්න බංගලාව. ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් ලෝභ කරනවා, ද්වේෂ කරනවා, මෝහ කරනවා, මිනිස්සුන් දැවෙනවා, පිච්චෙනවා. ඉතින් මේ මිනිස්සුන්ට සහනයක් නැහැ මේ වගේ තැන්වල ජීවත් වීම නිසා. ඒ නිසා සුරක්ෂිත තැනක් තමයි ලෝකෝත්තර භාවය කියලා කියන්නේ. සුරක්ෂිත තැනක්, ආරක්ෂා සහිත තැනක්. එතෙන්ට තමන්ගේ සිත, කය, වචනය කියන තුන්දොරම ගෙනියන්න ඕන. සංවර වෙනවයි කියන්නේ එතෙන්ට. සංවර වෙනවයි කියන්නේ එතෙන්ට. එතකොට මුලින්ම මේක ඥාන දර්ශනයක් හැටියට හසු කරගන්නේ නැති කෙනෙකුට මොනම විදියකින්වත් පාලනය වෙන්න බෑ. මොනම විදියකින්වත් පාලනය වෙන්න බෑ. ඒක තමයි ස්වභාවය. ඒක තමයි තත්වය. ඒ නිසා ලොකු බලයක්, ලොකු ධර්ම බලයක්, ලොකු බල ශක්තියක් තියෙන කෙනෙකුට පමණයි මේ ඉන්ද්‍රිය විශේෂ ඉක්ම වූ ධර්මතාවය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මෙහා කෙනෙකුට ලෙහෙසියෙන් අවබෝධ කරගන්න බෑ. ලොකුම ලොකු බලයක් තියෙන්න ඕන. ලොකුම බලයක් තියෙන්න ඕන. මොකද ඉන්ද්‍රිය ශක්තිය අවබෝධ කර ගැනීම පමණක් නෙමෙයි ඉන්ද්‍රිය ශක්තිය ඉක්මවා යෑම. කියන්නේ ඉන්ද්‍රිය බලයට වඩා බලවේගයක්, ඥාන බලවේගයක් තමා තුළ පැමිණෙන්න ඕන. අර වාහනේ පසු කරගෙන යනවා වගේ තමයි. ඉස්සරහින් යන වාහනේ පසු කරන්න නම් පිටිපසින් යන වාහනේ ඊට වඩා බලවේගයක්, බල ශක්තියක් ගන්නවා. එතකොට චිත්ත බලවේගයක් ඇති වෙනකොට ඒ චිත්ත බලවේගය හඳුනා ගන්නත්, ඒ චිත්ත බලවේගය මැඩපවත්වන්නත් ඊට වඩා වේගවත් වූ තියුණු ශක්තියක් තමා තුළ තියෙන්න ඕන. කොච්චර කිව්වත් හොඳට බලන්න අපේ සිත් ද්වේෂයේ වහලුන් නෙවෙයිද කියලා, ලෝභයේ වහලුන් නෙවෙයිද කියලා බලන්න. ඒ වහල් භාවයේ වරින් වර ඕනම වෙලාවක මතුවෙනවා. ලෝකයට වහලුන් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අර නිලමැස්සාගේ தත්වේ තියෙනවා. නිලමැස්සාගේ தත්වේ ඉන්නවා. ඒ කියන්නේ ලෝකයට ඇලුණු ස්වභාවය, ඉන්ද්‍රයන් සයට ඇලුණු ස්වභාවය නිලමැස්සගේ தත්වේ තියෙනවා. ඒකර ලෝකෝත්තර අතහිතක් තමයි අපිට ධර්මයෙන් ලබා දෙන්නේ. බුදුහාමුදුරු තමයි මුලින්ම මේ දේ අපිට ලබා දුන්නේ. ඒ ලෝකෝත්තර අතහිත. ඒ ලෝකෝත්තර අතහිතේ තමන් එළඹ ගන්න ඕන, පිහිටන්න ඕන. එතකොට අර නිලමැස්සගේ උනත් එක කකුලක් හරි ඉතින් ඇලිලා තියෙනවා නම් අනිත් ඔක්කොම කකුල් ටික ගැලවුණත් ඒ කකුලත් ගැලවෙනකන් එයාට අර ලෝකෝත්තර කෝටු කෑලි හරි ඇඟිල්ල හරි එල්ලෙන්න බෑ, යන්න බෑ. ඒ නිසා මේ පින්නතුන් සමහර පිරිසගේ කකුල් ටික ඔක්කොම ඇලිලා පියාටුත් ඇලිලා සමහර අයගේ ටික ටිකක් ගැලවිලා තව අඩු දෙක තුනක් ගලව ගත්තාම එහාට හිකිලිලා යන්න පුළුවන්. ඉතින් ඒක ගලව ගත්ත ප්‍රමාණයට තමයි, ගලව ගත්ත ප්‍රමාණයට තමයි. සමහර අය මේ ඒ ස්වභාව ධර්මයෙන් ඇලීමට පමණක් නෙමෙයි කැමැත්තෙන් ඇලිලා ඉන්නවා, කැමැත්තෙන් ඇලිලා ඉන්නවා. එතකොට කීයකටවත් ගලවන්න බෑ. ඒ වගේ අයට අතහිත දෙන්නේ නෑ බුදුවරු. කැමැත්තෙන් ඇලිලා ඉන්න කට්ටියට අතහිත දෙන්නේ නැහැ. ගැලවීමක් හොයන කෙනෙකුටයි අතහිත දෙන්නේ. පාරක් හොයන කෙනෙකුට මිසක් අපි පාරක් කියලා දෙන්නේ, පාරක් හොයන්නේ නැති අයට මේ ඔයාට පාරක් අහන්න ඕනද කියලා පාරක් කියලා දෙන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා පාරක් හොයන්න ඕන මට, මේ නිවෙන්න ඕන මේ ඉන්න තැන. මහා දැන් දුක් නැති වුණත් මට අනාගත දුක් එන තැන, සාංසාරික දුක් එන තැන ස්වාමීනි මට පාරක් කියන්න. කොහෙද මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ගෙන් නිදහස් වෙන මාර්ගයක් මට කියන්න. අන්න එතකොට අපිට කියලා දෙනවා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි කියනා වූ මේ සයෙක්ම වූ ද්වාකාරයෙන් නිදහස් වූ ධර්මතාවයක් තියෙනවා. අන්න ඒක ඔබ ලබා ගන්න, අවබෝධ කර ගන්න, ප්‍රත්‍යක්ෂ කර ගන්න. කාමසුකල්ලිකානු යෝගයෙන් නිදහස් වුණු, ඒ වගේම අත්තකිල මතානු යෝගයෙන් නිදහස් වුණු, මේ අන්ත දෙකෙන් නිදහස් වුණු ධර්මතාවයක් තියෙනවා. බලමු මේ අන්ත දෙකෙන් නිදහස් වුණු ජීවිතේ මොන වගේද කියලා මට කියන්න බලන්න. කාමසුකල්ලිකානු යෝගෙනු අත්තකිල මතානු යෝගෙනු නිදහස් වෙච්ච ජීවිතේ මොන වගේ ගත වෙන ජීවිතයක්ද කියලා කියන්න බලන්න. මොන වගේ ජීවිතයක්ද? දවසක් කාලා දවසක් නොකා ඉන්නවද? දවසක් මෙට්ටේ බුදියලා දවසක් බිම බුදියනවද? ආ අපේ ආයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැටියට ඕකයි වැඩේ. මේ ලෝකෙම මනින්න පුළුවන් ද මධ්‍යම ප්‍රතිපදාව? ඈ එහෙම මනින්න ගියොත් ඉතින් ඈ දිනු රටවල් වල දුප්පතා හැටියට සලකන අය ගමේ ගොඩේ පෝසතේ. ඒ කියන්නේ දිනු රටවල් වල දුප්පතාට දුප්පතාමයි කියන කෙනාට තියෙන දේවල් ටිකව තමයි අර ගමේ ගොඩේ පෝසත්මයි කියන පුජ්‍යලයට තියෙන්නේ. නෑ ඒ නිසා තේහෙම මනින්න බෑනේ. මොකක්ද මධ්‍යම ප්‍රතිපදාව? ඔබ දන්නා මධ්‍යම ප්‍රතිපදාව කුමක්ද අපිට කියන්න බලන්න. ඔව්. වින්දනයක් විඳින්නේ නැති තැනක් මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. තව වචන වලින් කිව්වොත්? ඔව්. සැප දුක උපේක්ෂා කියනා වූ ඒ අවේදිත ගුණය. ඒකත් ඒකමයි. එතන තමයි ඊළඟට මධ්‍යම ප්‍රතිපදාව. ඊළඟට මොකද්ද මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ? මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරගන්න පුළුවන් නම් එයා තමයි මේ ලෝකෝත්තර සත්‍ය අවබෝධ කරගන්න කෙනා. මධ්‍යම ප්‍රතිපදාව ජීවත් වෙන්න පුළුවන්. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ දුක සැප නැති. දුක සැප නැති. අකුප්පාමේ චේතෝ විමුක්තිය. අකුප්පාමේ කියලා කියන වචනේ තමයි කිසිත්ම නැති. කිසිත්ම නැති. කිසිත්ම ගන්නෙ නැති. චේතෝ විමුක්තිය කිසිවකම රැඳුනේ නැති සිත. ඒ ඉහළම තලයේ ගැන කතා කරන්නේ මේ. නමුත් එතෙන්ට තමයි Taman සිත යොමු කරන්න ඕන. එතෙන්ට යොමු කළාම මුලින්ම ලැබෙන්නේ පොඩි පොඩි දේවල්. ජනාධිපතිකමටම බලය කියන ඉහළම ස්ථානයට සිත යොමු කරලා ඉතින් පුංචි පුංචි ඡන්ද ඉල්ලලා නෙළුකු ඡන්දවලට ගිහිල්ලා ජනාධිපති වෙන්නේ. ඒ වගේ තමයි මේ ඉහළම තත්ත්වෙන් කතා කළාට ඒකට හිත යොමු කළාට මොකද Tamanට හම්බෙන්නේ? ඉතලා හම්බෙන්නේ පොඩි පොඩියට. නේ? දැන් ලොකු මුදලාලි කෙනෙක් ළඟ සල්ලි තියෙන කෙනෙක් ළඟ තියෙන සල්ලිත් දුප්පත් මිනිස්සෙක් ළඟ තියෙන සල්ලිත් එකම වර්ගයේ සල්ලිනේ. නමුත් පරිමාණයෙන් වෙනස් වෙන්නේ. ඒ නිසා අපි මුදල කියලා කිව්වහම ඒක දහම නම් දහම එකයි. එතකොට ඉහළම කෙනා ළඟ තියෙනෙත් ඒ කොලේම තමයි පහළ කෙනා ළඟ තියෙනෙත් ඒක. ඒකට මේ අපි කතා කරන්නේ රහතන් වහන්සේ කෙනෙක්ගේ ළඟ තියෙන දේ. බය වෙන්න එපා, ඒක පහට රහත් වෙන්නේ නැහැ. ඒකවත් රහත් වෙන්නේ තමන්ට ක්‍රමානුකූලව තමයි ලැබෙන්නේ. තමන් අවබෝධ කරගන්න ඕන මොකද්ද? මොන හොඳ මාතෘකාවක් ආරම්භ වුණා. මොකද්ද තමන් අවබෝධ කරගන්න ඕන? නෑ නෑ නෑ. හරි. තමන් අවබෝධ කරගන්න ඕන දුක හරි, දුක ඇතිවීම හරි, දුක නැතිවීම හරි, ඒව නෙමේ. තමන් අවබෝධ කරගන්න ඕන තමාව. තමන් අවබෝධ කරගන්න ඕන තමාව. තමන් ජය ගන්න ඕන තමාව. වෙන කෙනෙක් නෙමේ. දැන් මේ ලෝකේ දැනට වෙන භාවනාවල් වල වෙන්නේ තමා විසින් එක එක දේවල් අවබෝධ කරගන්නවා. තමා පිළිබඳව තමන්ට අවබෝධය ඇතිවීම තමයි කනගාටුවට කාරණේ. ඒ නිසා තමන් අවබෝධ කරගත යුත්තේ තමාවයි, වෙන කෙනෙක් නෙමෙයි, වෙන දෙයක් නෙමෙයි. එතකොට තමා යනුවෙන් හඳුන්වන්නේ කවරක්ද? කවුද තමා යනුවෙන් හඳුනන්නේ? කාටද අපි තමා යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ? කවුද? දැන් තමා අවබෝධ කරගත යුත්තේ තමාමයි. එතකොට තමා යනු කවරෙන්ද? නෑ, වැරදීනේ. ඒ තමාගේ මගේ ඇහැ කියලානේ අපි කියන්නේ. නෑ, මෙතෙන්ට අදාළව කරුණ විතරක් කියන්න. මොකද නිතරම කට මොලෙත් එක්ක සම්බන්ධ කරලා තියන්න, නැත්නම් කට මේ කැලණි ගඟ වගේ ගහගෙන යනවා. ඔව්, මොලෙත් එක්ක සම්බන්ධ කරලා තියන්න. එතකොට හරි. මොකද්ද තමා කියන්නේ? කාටද? තමා තමා අවබෝධ කරගත යුතුයි. එතකොට තමා කියන්නේ කාටද? කවුද? කුමන ස්වභාවයක්ද? බලමු ඒ ගැන හිතලා කල්පනා කළා. හොඳට ධර්මඥානෙ. තමා තමා අවබෝධ කරගත යුතුයි. එසේනම් තමා යනු කවරෙක්ද? තමා විසින් තමා අවබෝධ කරගන්නේ කෙසේද කියන ධර්ම මනසිකාරය අපි විනාඩි කීපයක් නිහඬව මේ වඩමු. ධම්මානුපස්සනාවක් හැටියට ওই ටික තමයි ප්‍රශ්න ටික. තමා තමා අවබෝධ කරගත යුතුයි. එසේනම් තමා යනු කවරෙක්ද? ඊළඟට තමන් ඇති කරගන්නවා තමා විසින් අවබෝධ කරගන්නේ කෙසේද කියන ප්‍රශ්න ටිකට උත්තර හොඳ පිරිසුදු පැහැදිලි දියමන්ති වගේ පිරිසිදු වතුර වගේ මේ රොඩු නැතුව මඩ නැතුව කියන්න පුළුවන්කම තියෙන්න ඕන. අපි ටික වෙලාවක් දෙනවා නිහඬව ඔය පරිශ්‍රණය කරන්න. ඒක තමන්ටම කරගන්න තමන් අපරාධය. ගුරුවරයාට තමා ළඟ තියෙන අඩුව වසන් කරනවා කියලා කියන්නේ ගුරුවරයාට අවස්ථාවක් දෙන්නේ තමාව නිවැරදි කරන්න. එනිසා කියන්න ඕන තමන් ගලාගෙන එන දේ, තමන්ට තේරෙන දේ, තමන්ට වැටහෙන ක්‍රමය කියන්න ඕන. එතකොට ඒක වැරදි නම් අපි වැරදි කියනෝ, හරි නම් හරි කියනෝ, හරි කිව්වත් නිවැරදි වැරදි කියලා කිව්වත් ඒක කිසිම ගැටලුවක් නැහැ. අර අපි කියමනක් අහලා තියෙනවා මේ වැරද්දක් අඩුපාඩුවක් ලෝකයට පෙන්වුවාම එයා ඒවලට මෝඩයෙක් වෙනවලු. හැබැයි ඒ දේ සංගවාගෙන ජීවත් වුණොත් එයා සදාකාලික මෝඩයෙක් වෙනවලු. අපි අර ඔය දෙකෙන් තෝරගන්න ඕන තමයි. ඒවලට මෝඩයෙක් වෙනවද සදාකාලික මෝඩයෙක් වෙනවද කියලා. ඒවලට මෝඩයෙක් වුණාම එයා එතන වැරද්ද හදාගෙන සදාකාලික ඥානවන්තයෙක් වෙනවා. ඈ සදාකාලික මෝඩයෙක් කියලා එවරෙල්ට ඥානවන්තයෙක් වෙනවද? ඈ එවලට එවලට මෝඩයෙක් කියලා සදාකාලික ඥානවන්තයෙක් වෙනවද? අන්න ඒකයි වැදගත්තේ. දැන් අපි ප්‍රශ්න කරේ මොනවද? මොනවද මානසිකාරයට ගන්න කිව්ව? තමා කවුද? ඊළඟට තමා කවුද? තමා අවබෝධ කරගන්නේ කෙසේද කියලා බලන්න කියනවා. කොහොමද තමන්ට ලැබෙන අදහස්? අපි බලමු මේ ඉස්සරහා ඉන්න මෑණිවරුම කියන්න බලන්න. අවිද්‍යාත්මක සංස්කාරයක් විතරයි කියන්න මම තව පැහැදිලි කරලා කියන්න ඕන. අපි කිව්වනේ මේ හරියට පිරිසුදු ජල බඳුනක් වගේ විනිවිද පේන්න ඕන. සංකල්පයක් තමයි මේ මම කියලා කියන්නේ. ඔව්. එතකොට මම අවබෝධ කරගන්නේ ඒ විදිහටද? මම අවබෝධ කරගත්තේ කෙසේ? අවබෝධ කරගන්නේ කෙසේද? මම යනු කවරෙද්ද? මම යනු කවරෙද්ද? ඔව් නෑ අපි මේ මෙන්නේ මුත්‍රය හමු. සාමාන්‍යයෙන් කියන්න පුළුවන් නම් කොහොමද කියන්න පුළුවන් මම යනු කවරෙද්ද? දැන් එහෙනම් මේ මෑණියන් කියන්න බලන්න. මම යන කියලා කෙනෙක් නැහැ කියන. මම කියලා කෙනෙක් නැහැ කියලා මට හැඟෙනවා, මට දැනෙනවා, මට පේනවා. කියන්න බලන්න. කෙනා තමයි මම කියලා කියන්නේ. ඒ මිදුන කෙනා. කියන්න බල මම යනු කම් ජීවත් වෙන කෙනෙක්. ඔව් මම යනු කවරෙන්ද? අනිත් පින්නතුනොත් කියන්න බල හැදුනා වූ දෙයට තමයි මම කියලා කියන. අනිත් පැලොරත් කියන්න. කිසියෙක් නැති තැන් තමයි මම කියලා කියන. මහත්තයත් කියන්න බල දැන් කියන්න බලන්න. අල්පිනතුල් කියන්න කියන්න. මම යනු කවරෙන්ද? මයාවක් මැද ඉන්නවා. ඒක හොඳයි වැඩේ. කවුද මම යනු කවරෙන්ද? මෑණියෝ මම යනු කවරෙන්ද? නිදා ගන්නා කෙනෙක්. මම යනු කවරෙන්ද? මම යනු කවරෙන්ද? කොහොමද? එතකොට තමන්ට තමාව පේන විදිය, තමයි තම තමන් කියාපාන්නේ. තමන්ට තමන්ව හැඟෙන විදිය, තමන්ට තමන්ව පේන විදිය තමයි කියාපාන්නේ. එතකොට තමන්ට තමන් පේන තැනම තමයි තමන්ට තමන් ජීවත් වෙන්නේ. තමන්ට තමන් පේන තැන තමයි තමන්ට තමන් ජීවත් වෙන්නේ. ඔය වටේටම ඉන්න කට්ටියට ඉරිසියාකාරයෝ, මේ ලෝභකාරයෝ කියලා බැන බැන ඉන්න මිනිස්සු ඉන්නවා නේද? ඒගොල්ලෝ තමයි වැඩිම ඉරිසියාකාරයෝ. ඈ ඒ මොකද එයාට එයා ඉන්න තැනනේ පේන්නේ. ඈ එයාට ඉන්න එයා ඉන්න තැන තමයි වැඩිම පේන්නේ. වටේම ඉන්නේ හතුරු කීකේ ඉන්නෝ බලනකොට වටේටම හතුරුකම් කරන්නේ එයා. හරිද? ඒ එයා ඉන්න තැන. ඒ වගේ තමයි මේ මොහොතෙත් අපිට තමා හැටියට අපිට පේන්නේ අපි ඉන්න තැන. එතකොට ඒක අපිට ඉස්සරහා ඉන්න හඳුරන හඳුන ගන්නවා මේ මෙයා ඉන්න තැන. මේ මෙයා ඉන්න තැන. එහෙම කිව්වේ නැති වුණත් අපිට ඒක හඳුන ගන්න පුළුවන්. ඒ යා ඉන්න තැන. එතකොට අපිට පේනවා දැවෙන සිත්, නිවුන සිත්, ගැලවුණු සිත්, නිදහස් වුණු සිත්, නිවෙමින් යන සිත්, ඒකට පියවර තබන සිත්. ඒ ඥාන පරිමාණයන්, විවිධ පරිමාණයන් මෙතන තියෙනවා. මේ හැම දෙනාගේම එක එක පරිමාණයන් තමයි තියෙන්නේ. ඥාන පරිමාණයන් තියෙන එක එක විදියට. ඉතින් ලෝභ දේශ මොහ අඩුයි කියලා කියන්නේ ඥානය පැන නගින වේගය වැඩි යාගේ. ලෝභ දේශ මොහ වැඩි කියන්නේ එයාගේ ඥානය බොහොම හිමින් වැඩෙන්නේ. හරියට බරපටව ගත්ත ලොරියකට බොහොම හිමින් දුම දාගෙන යන්නේ. නමුත් සැහැල්ලු වේගවත් කාර් එකක්, ජිප් එකක් බොහොම වේගෙන් සරස් ගාලා ඉස්සරහට යනවා. ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ, රාග, මද, මාන, ඊර්ෂ්‍යා වැඩි කියන්නේ බරපටවපු ලොරියක් වගේ. ඊය ලොරියත් අරගෙන යනවනේ. ওই ලොරියේ කවදාක හරි ওই බර ටික බිම දාලා තමයි යන්නේ. දාලා සැහැල්ලු වාහනයකට එන්න වෙනවා. ඈ ඇල් වාහනයකට එන්න වෙනවා. ඇත්තටම ජීවිතේ කෙලස් පුරවගත්ත ජීවිතයකට ඉතින් උදාහරණයක් දුන්නට කිසිම වරදක් නැහැ නේ ලොරියක් වගේ කියලා. ඇදගෙන යන්නේ. ඉස්සර කිව්වේ ලොරියක් නෙමෙයි, ඉස්සර කිව්වේ කරත්තයක් වගේ කියලා. බලන්න මම ඒක වර්තමාන විදිහට හැදුව මිසක් වෙන දෙයක් කිව්වේ නැහැ නේ. දුක් දෙනවා කියලා නේ චක්කංග වහතෝ පදයි. කරත්තේ බැඳි ගොනා වගේ දුක් විඳිනවා කියලා කිව්වේ ඒකයි. කරත්තේ බඩුනේ. කරත්තේ බඩු. ඒක තමයි තියෙන්නේ. ඒ නිසා තමන් දුකට නිතරම හේතුව බලන්න. හේතුව බැලුවාම පේනවා තමන් ළඟ තියෙන ද්වේෂය, තමන් ළඟ තියෙන රාගය, තමන් ළඟ තියෙන මෝහය, තමන් ළඟ තියෙන අවිද්‍යාව තමයි තමන්ගේ කර රිදවන්නේ. මේ කියන්නේ ජීවිතේ රිදවන්නේ ඒවා. වෙන කිසි දෙයක් නෙමෙයි. ඒක තමයි දුකට හේතුව බලන්න. දුකට හේතුව කරත්තේ නම් කරත්තේ ලියන්න. මොකද්ද කරත්තේ කියලා කියන්නේ? ඔබ දන්න විදියට, ඔබ දකින්න විදියට මොකද්ද කරත්තේ? කියන්න බලන්න. මොකද්ද කරත්තේ? ආ සිත තමයි කරත්තේ කියලා කියන්නේ. ඔව්. ඒකත් ඇත්ත. මොකද්ද? සිතෙන් අල්ලගෙන ඉන්න පංචස්කන්ධේ කරත්තේ. හා. තව කියන්නේ ඒ මමංකාරය කරත්ති කියලා කියන්නේ. තව කියන්නේ මොකද්ද කරත්ති කියලා කියන්නේ? සංසාරේ කරත්ති කියලා කියන්නේ. ඔව්. දැන් Taman දැන් ඉන්නේ සංසාරේ. සංසාරේ තියෙන්නේ මරණයට පස්සේ නෙමෙයි, මේ සංසාරේ. මේ 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 මොහොතත් මේ දැනුත් සංසාරේ. සංසාරේ. සංසාරෙම කරත්තේ නේද? ඈ? අපේ ඇඳුම් දිහා මම මට තේරෙන විදිහට මොකක් ආනුන්ට තේරෙන විදිහට මට කියන්න පුළුවන් යයි. මට තේරෙන විදිහට තමයි. ඈ? අවිද්‍යාව. කරත්තේ කියලා කියන්නේ ඔව් ඇත්තද? කරත්තේ කර තියාගන්නේ අවිද්‍යාව නිසා තමයි. නැත්නම් කර තියාගන්නවද නැහැනේ? කර තියාගෙන තියෙන අවිද්‍යාව නිසා තමයි සංසාරයට පැමිණියේ, සසර යන්නේ, මේ ලෝභ ද්වේෂ මෝහ කරන්නේ. මේ මිනිස්සු මේ තරම් මේ කෙලෙස් වල තමම විපතටපත් කරන ධර්මයකට තමයි කෙලෙස් කියන්නේ. එතකොට කෙලෙස් වල පිහිනන්නේ මිනිස්සු අවිද්‍යාව නිසා. නැත්තම් ඉතින් සර්පේ දාගන්නමයි ඔඩොක්කුවේ නේද? කවුරුත් සැප විඳින්න කියලා හෙට සැප විඳින්න කියලා අද මොකද කරන්නේ? දුක් විඳිනවා. එතකොට හෙටක් කවදාවත් එයිද? හෙට කියන එක එන්නේ හැමදාම තියෙන්නේ මිනිස්සෙට අද විතරයි. හෙට කියලා එකක් නැහැ. අද විතරයි තියෙන්නේ. හෙටත් ලැබුණාම ඒක අද දවසනේ. එතකොට අද දවස හරි ගස්සන කෙනාට හෙටත් හොඳයි අනිද්දාත් හොඳයි. ඔව් හැම මොහොතකම වර්තමානයක් නේ මිනිසාට විඳින්න වෙන්නේ. වර්තමානයේ තමයි මිනිස්සයා නිවෙන්න ඕන. හෙට නෙමෙයි. මේ වර්තමානයේ මේ දැන් නිවෙන්න ඕන. දැන් කියලා කිව්වහම ඒ දැන් කියන දේ මෙහෙම මෙහෙම පටු කරලා පටු කරලා පටු කරලා ළඟට 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 ගත්තොත් තප්පරේ 100,000 ගානකට කොටු කරලා තවත් පටු කරලා ගත්තොත් අතුරු අසුරු ශරයක් විදුලි ශරයක් වදින වේගය වගේ අහසේ මේ විදුලියක් කොටන වේගය වගේ එක මොහොතක් තත්වයට එනවා. ඒකට එක ක්ෂණයකට එක මොහොතකට එනවා. ඒ ක්ෂණේත් මමංකාරයේ තියෙනවා. ඒ ක්ෂණයත් ඉක්මවල අකාලික භවයට පත් වුනහම තමයි අන්න මමංකාරයේ නැත්තේ. අන්න එයා තමයි වර්තමානයේ නෙමේ, වර්තමානයේ ජීවත් වෙන කෙනෙක් නෙමේ, අකාලිකෝ කාලිකව ජීවත් වෙන කෙනෙක්. ඒ කියන්නේ කාලයක් නැහැ. දැන් අපි ජීවත් වෙනවා එක්ක අද දවසේ ජීවත් වෙනවා, එක්ක හෙට දවසේ ජීවත් වෙනවා, එහෙම නැත්නම් මේ ජීවිතේ ජීවත් වෙනවා නේද? නිතරම අර ධර්මයට පැමිණිච්ච කෙනා අකාලිකව ජීවත් වෙනවා. යා හෙට ජීවත් වෙන කෙනෙකුත් නෙමෙයි, ඔව් පෙරීද ජීවත් වෙච්ච කෙනෙකුත් නෙමෙයි, පසුගිය දවසේ ජීවත් වෙච්ච කෙනෙකුත් නෙමෙයි, මේ මොහොත ජීවත් වෙන කෙනෙකුත් නෙමෙයි. ඉත්ති භාවෝ කිං කෛරා චිත්තම්මි සුසමාහිතේ ඥානම් හි වත්තමානම්මි සම්මා ධම්මං විපස්සතෝ. ස්ත්‍රී භාවය කුමටද? මේ සෝමාරහත් මේනින් වහන්සේ කියපු කතාව. ස්ත්‍රී භාවය කියලා කියන්නේ චිත්තම්මි සුසමාහිතේ, හිත හදාගත්තාම නෑ ස්ත්‍රිය පුරුෂය කියලා එක. මේ මම ස්ත්‍රියක්, මේ මම පුරුෂයෙක් කියලා හිතන එකම මාර දෘෂ්ටියක්. මාර දෘෂ්ටියක් කියන්නේ වැරදි දෘෂ්ටියක් කියන එකයි. මේ මම පුරුෂයෙක්, මේ මම ස්ත්‍රියක් කියලා හිතන එකම සම්මිය දෘෂ්ටියක්ද ඒක? නෑ, මිත්‍යා දෘෂ්ටියක්. එතනින් ආරම්භ වෙන්නේ ඔක්කොම ටික. ඊට පස්සේ තමයි මේ ශරීරයට ආරූඪ කරන්නේ ආගම්, ජාති, රටවල්, කුල, ගෝත්‍ර, වර්ග ඔක්කොම දාන්නේ. ඊට පස්සේ මුලින්ම බලන්නේ බබා ඉපදිච්ච ගමන් බබාගේ ඇළු ළමයෙක්ද පිරිමි ළමයෙක්ද. ඊට පස්සේ බබාට වන්න පිරිමි නමක් දැම්මා, එව නැත්තම් ගෑනු නමක් දැම්මා. ඊට පස්සේ ඒක දාලා තමයි ඊළඟට ආගම දාන්නේ. ඊට පස්සේ ආගම, ඔයාගේ ආගම මේක, ඔයා අඳින්න ඕන මේම, ඔයා ජීවත් වෙන්න ඕන මේම, ඔයාගේ ජීවිතේ රට මේක, ජාතිය මේක කියලා ඔක්කෝම බඳිනෝ කරේ. කවුද බැන්නේ? මා පරම්පරාය. පරම්පරා බැන්න කමන්නේ. ඒක තමයි ලෝක සම්මුතිය. ඉතින් අපි ඥානවන්තය වෙනකොට, දාර්ශනිකය වෙනකොට අපි දැනගන්න ඕන මේ සම්මුතිය කියන්නේ මේකයි, පරමාර්ථ මානසික දර්ශනය හා යථාර්ථය වෙන්නේ මේකයි කියලා. දොස් කියන්නේ අරගොල්ලන් දොස් කියන එක නෙමෙයි අපි වැඩි. ඒගොල්ලන් දොස් කියන්නේ ඒකનો තිබ්බනම් අද අපිට තේරුම් ගන්න දෙයක් නැහැ නේ. අවිද්‍යාව අපි ළඟ හැදිච්ච නිසා තමයි විද්‍යාව අපි තුල පහළ කරගන්නේ. දුප්පත්කම මිනිස්සෙක් ළඟ තිබුණ නිසා තමයි මිනිස්සෙ පොස්සත්ෙන් බවට පත් වෙන්නේ. හ්ම්. හැබැයි පොස්සත්කම කියලා දෙයක් කොතනකවත් නැහැ. පොස්සත්කම නැහැ. සමහර වෙලාවල් වලට අපේ රටේ පොස්සත්මේ කියලා හිතන මිනිස්සෙක් වෙන්න පුළුවන් වෙන රටක දුප්පත්මේ කියලා හිතා ගන්න අය. එතකොට මේ මිනිස්සේ එතන ඉඳලා තව පෝසත්කමක් ගැන හිතනවා. ඒ නිසා පෝසත් කියන තැනක් නෑ. මානසිකව පෝසත් වීම තමයි මිනිස්සුන්ට තියෙන පෝසත් වීම. මිනිස්සුන්ගේ සිව්පසය මිනිස්සුන්ට ලැබෙන්න ඕන. ඒ සිව්පසය ලබාගෙන මානසික සම්පත්තියෙන් පෝසත් වෙන එක තමයි පෝසත්කම කියලා කියන්නේ. එහෙම නැතුව ලෝකෙන් නම් පෝසත්කමක් හොයාගන්න බෑ. හොයාගන්න නෑ. මොකද පෝසත්කමේ කෙලවරක් නෑ. හැමදෙස්සෙම ඉන්නවා. හැමදෙස්සෙම ඉන්නවා. දැන් මෙතෙන්දී අපි ප්‍රයෝජනෙට ගන්නෙ සද්ධාව නෙමෙයි. අපි මෙතෙන්ට ගන්න ප්‍රයෝජනෙට ඒ සියල්ලම කැටි කරගත්ත ප්‍රඥාව. පැහැදීම තියෙන නිසා ආවනේ. ආව නිසා දැන් ප්‍රඥාවෙන් වැඩ ගන්නවා. දැන් මම දේශනා කරනකොට ප්‍රඥාව බුදියනවා, කන් දෙක අහගෙන ඔහි ඉන්නවා. නමුත් අපි ප්‍රශ්න කරනකොට ඉන්න බැරි වෙනවා. ප්‍රඥාවට කුරුද්දල අවදි කරගන්න වෙනවා. හිතලා බලන උත්තරයක් දෙන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් සාකච්ඡා ස්වරූපයෙන්මයි පැමිණි. ප්‍රශ්න අහන්න ඕන, ප්‍රශ්න අහන්න ඕන, පිළිතුරු ගන්න ඕන, ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න ඕන. දැන් හැමෝටම මම කියලා කියන්නේ කුමක්ද කියලා අහුවාම විවිධ උත්තර දුන්නා. මම කියන්නේ සිතට කිව්වා, මම කියන්නේ වේදනාවට කියලා කිව්වා, මම කියන්නේ මමත්වයේ තමන් තියෙන මමංකාරයට කියලා කිව්වා, මම කියලා කියන්නේ පංචස්කන්ධයට කියලා කිව්වා නේද? ඒ වගේ දේවල් අපි කතා කරා. ඇත්තටම මම කියන්නේ කවුද? මම කියලා කියන්නේ අවිද්‍යාව කියලාත් කිව්වා. මම කියලා කියන්නේ මනෝමය ඇඳගත් චිත්‍රය. සිතුවම් අඳින්නේ. සිතරෙක් අඳින සිතුවමක් තියෙන්නේ. සිතරෙක් අඳින සිතුවමක්. එයාට අඳින්න පුළුවන් ලෝකේ කවදාවත් දැකපු නැති සිතුවමක්. සිතරාට. කොහිවක්වත් ලෝකේ තියෙන දෙයක් නෙමෙයි. එයා වෙනම සුරංගනා ලෝකයක් එකේ අඳිනවා. ලස්සනට අඳින්න පුළුවන්. එහෙම නැත්නම් බිය දනවන දෙයක් උත් එයාට අඳින්න පුළුවන්. සිතරා නිර්මාණ කරනවා කියන්නේ. මනෝ. මනෝ කියන්නේ මවාගත්. එතකොට මේ ජීවිතේ දිහා බලන්න, හැරිලා බලන්න, ඔය හැම දෙයක්ම තමා විසින් මවාගත්තේ. පළවෙනි දේ තමයි තමා කියලා මවාගත් එක. ඒ තමා කියන එක මවාගෙන ඒක සම්පූර්ණ කළාට පස්සේ තමාගේ කියන දේවල් මවා ගන්නවා. ඉස්සෙල්ලා මවාගන්නේ කවුද? තමා. මම කියන එකන මවා ගන්නවා. මවාගෙන ඊට පස්සේ මොකද කරන්නේ? මගේ කියන දේවල්, ඒ වටේ තියෙන දේවල් මවා ගන්නවා. මම කියලා එන්නේ ඇයි කියලා. ඒක තමයි අපිට සංසාරික පුරුද්ද. සංසාරික හැදුණු විඥානේ ස්වභාවය ඒක. සංසාරික ශක්තියක් හැදුණා. ඒ කියන්නේ මේ ස්වභාව ධර්මයෙන් තුල යම් දවසක යම්කිසි නලියන ගුණයක් ඇතිවන ජීවමය ශක්තියක් ඇතිවන බලයක් යම්කිසි වස්තුවක් එක්ක දියසෙවෙල් ගුලියක් එක්ක හරි ඇති වුණා. හරිද? ඒක ඇති වුණාට පස්සේ දැන් ඕපපාතික සත්තු ඉන්නවනේ. මෞකසකින් නෙමෙයි උපදින්නේ. ඕපපාතික සත්තු ඉන්නවා. මෞකසක් නෑ. ඉබේ පහළ වෙනවා. දැන් පොල් ගඩි ටික තිබ්බහම ඒකෙත් මොනවා හරි සත්තු ගන්න. ඒකොට මේ බිත්තියක වුණත් ඒ ඕපපාතික සත්තුන් බිහි වෙනවා. ඕන තරම් ඉන්නවා නේ. ගැටෙන. කැලණේකින් හැදෙනකොට ඒ තුල යම්කිසි ජීවි චලනයක් ඇති වෙන ගුණයක් ඇති වෙනවා. ඒ ගුණය වැඩි වැඩි වර්ධනය වෙලා 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 ඊට පස්සේ ඒක ප්‍රබුද්ධ වර්ධනයක් බවට පත් වෙලා සසර සසර සැරිසරලා 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 ඒ ජීව ශක්තිය ස්වයං ක්‍රියාවලියක් බවට පත් වෙනවා. දැන් විද්‍යුත් ශක්තිය කියලා බලද්දම ශක්තියක් එනවා, වදින බවක් තේරෙනවා. නමුත් ඒක ද්‍රවමය වශයෙන් පෙන්වන්න විදුලියක් පේන්නේ නැහැ නේ අපිට. කාට හරි වයර් එකක් මෙතන තියලා මේ වයර් එකේ දැන් කරන්ට් එක තියෙනවද නැද්ද කියලා ඇහින් බල්ලා කියන්න බෑ. ඒක යන්ත්‍රයක් යොදවන්න වෙනවා. මීටරයක්, ටෙස්ටරයක් යොදන්න වෙනවා. එහෙම නැතුව කියන්න බෑ. ඒ වගේම තමයි කෙනෙක් දිහා මෙහෙම කෙලින් බල්ලා මෙයාට මමත්තේ තියෙනවා, මෙයාට මමත්තේ නැහැ කියන්න බෑ. කරන්ට් එක වගේ තමයි. සමහර අය ඇඟේ කරන්ට් එක තියෙනවා, සමහර අය ඇඟේ කරන්ට් එක අඩුයි නෑ නැතිනවා. එතකොට ඒ පුරුද්ද ශක්තිය, සාංසාරික ශක්තිය දැන් තමයි අපි මෙතෙක් කාලයක් යනකම් මේ සංසාරේ තමන්ට තමන් අභියෝග කළේ නැහැ. තමන් තමන්ව පෝෂණය කළා. තමා තමාව හැටියට පිළි අරගෙන තමන් තමන්ව පෝෂණය කරන සංසාරේ. මේ මනුෂ්‍යාත්මයට ආවට පස්සේ, මේ බුදුදහම ලැබුණට පස්සේ, මේ සද්ධර්මය ලැබුණට පස්සේ තමයි මේ දැන් අපි තමන් තමන්ට අභියෝගය කරන්න, තමන් තමන්ව පරාජය කරන්න, තමන් තමන්ව ඉක්මවන්න මේ සැරසෙන්නේ. මෙතෙක් කාලයක් එවැනි දෙයක් තිබ්බේ නැහැ. දැන් මේ පොදු සමාජය තුලත් එහෙම නැහැ. ඒගොල්ලෝ කැමති කටට රස ආහාරයක් කෑවා, ඇස කන නාසය දිව ශරීරය පුහුණුව ගත්තා. පුළුවන් තරම් ඒ මමංකාරයේ තමන්ගේ ලෝකේවල් දේවල් ටික කියන ටික එකදු පහදු කරන්න තමයි වීර්යය කරන්නේ. ඒවයි තියෙන යථාර්ථයක්. මුකුත් මේ විඳ දරා ගන්න බලන්නේ නෑ. කාට හරි බොරු කියලා හරි ඍෂියා කරලා හරි රවට්ටලා හරි මොනවා හරි කරලා 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 තමන් කියන වටපිටාව හදා ගන්න තමයි, ශක්තිමත් කර ගන්න තමයි බලන්නේ. ඒක තමයි අවිද්‍යාත්මක බලය. එතකොට ඒ පුජ්‍යලේ අය කරන දේවල් වලින් ඇතිවෙන සාංශාරික බලයක්. එතකොට සාංශාරික බලයක් හදා ගන්නවා වගේ මේ සාංශාරික බලේ එයා බර කරගත්තොත් ඒක හරියට දිය මත දැමූ ගල් ගෙටයක් වගේ පතුලට යනවා. ඒක තමයි සංසාරයේ තියෙන ප්‍රබලම බලශක්තිය තියෙන්නේ අවීචි මාර්ගයේ. ඒ කියන්නේ එයා තමයි වැඩියෙන්ම සංසාරයේ කියන එක හදාපු එක්කෙනා. ඒ කියන්නේ සංසාරයේ නැමැති ලොරියට වැඩියෙන්ම බඩු පටව ගත්ත එක්කෙනා ඉන්නේ අවීචි මාර්ගයේ. ඊට මෙහා අනිත් අනිත් ප්‍රේත ලෝකවල ඉන්නවා. එතකොට සංසාරයේ කියන එකේ බර අඩු කරපු අය තමයි දිව්‍ය ලෝක වගේ කියන නම් යොදලා මේ උසස් තලයන් වලට, මනුෂ්‍ය තලයන් වලට එන්නේ නුවණ වැඩෙන තරමට. එතකොට අපි යම් කාලයක් කොහොමත් මේ සංසාරේ සැරිසැරුවට පස්සේ ස්වභාවයෙන්ම මේ සැරිසැරීම එපයි කියන ගුණයකට එනවා. එතකොට ඔයත්වන්ට මේ ඉක්මනට නිවන් දකින්න හිමේ කියලා අපි කියන්න ඕනේ නැහැ. මොකද හේතුව ඇඟිලි තුඩු දෙකක් අතර මේ ලංකාව ජනගහණය තරම් ජීව ශක්තියක් තියෙනවා. කවද නිවන් දක්කලා ඉවර කරන්නද නේ? ඒ නිසා තමයි මම කියන්නේ ඔබට කැමති නම් ඔබ නිවන් දකින්න, කැමති නම් මාර්ගඵල ලබන්න, කැමති නම් දිව්‍ය ලෝක යන්න, කැමති නම් අපායට යන්න. තමන්ට ප්‍රශ්නයක් කවුරු කියන්නේ? ඕන තරකට. ඒක නිසා අත්තාහි අත්ත නෝනාතෝ බුදුහාමුදුරුවොත් දේශනා කළේ නම් ඒක. මොකද ගිහිල්ලා බුදුහාමුදුරුවෝ අවශ්‍යතාවය ඇති මනුෂ්‍යය හොයන් ගියා. අපි දානයක් දෙන්න උනත් හොයාගෙන යන්නේ නේද? මේ මහලු නිවාසයක් හොයන් යනවා, පන්සලක් හොයන් යනවා, වැඩිහිටි නිවාසයක් හොයාගෙන යනවා, ඒ වගේ දේවල් අපි කරන්නේ. ඒ වගේ බුදුහාමුදුරුවොත් මේ තමන් තියෙන ධර්ම දාහනේ දෙන්න මේ ධර්ම දාහනේ හොයන මේ ධර්ම දානයේ ශක්තිය උමනා කරන මිනිස්සු හොයාගෙන ගිහිල්ලා බලන කිව්වා. ඒකයි. දැන් ඔබ ඉන්නේ කොතනද? සංචාරේ කොහේ සංචාරය කරන්නද හිතාගෙන ඉන්නේ ඊළඟ? කොයි පැත්තට ගිහිල්ලා සංචාරය කරන්නද හදාගෙන ඉන්නේ? හිතාගෙන ඉන්නේ. ඈ? කොහේ යන්නද බලාපොරොත්තු? දැන් මේ මොහොත තමන්ගේ ජීවිතේ ප්‍රේත ලෝකයක්ද, සතර ආපායක්ද, දිවි ලෝකයක්ද කියලා බලන්න. මේ මොහොතේ මේ ජීවත් වෙන වටපිටාවේ සමයි. දැන් තියෙන සතර ආපාය නම් ඉතින් මලහඳ පස්සේ ආයි දිවි ලෝකයක් ගැන හිතන්න ඕනේ. ඒකම ඒක තමයි. දැන් තියෙන දිවි ලෝකේ නම් ආයි බය වෙන්න දෙයක් නැහැ. ඒ ලැබෙන්නේ දිවි ලෝකෙම තමයි. දැන් තියෙන මනුස්ස ලෝකේ නම් මේ මොහොතේ අපි පවතින්නේ මනුස්ස ගුණාංග නම් ත්‍රිසංගති නෙමෙයි නම් අපි උපදින්නේ මනුස්ස ලෝකෙමයි. කිසිකතාවක්. එතකොට ධර්මය අවබෝධ කරගත්තොත්, මේ ලෝකතර ශක්තිය අවබෝධ කරගත්තොත්, එයා තමන්ගේ සිත පාලනයට ගත්ත කෙනෙක්. එයා තමන්ගේ සිත පාලනයට ගත්ත කෙනෙක්. නැත්තම් පුතජන සත්වය පාලෙන්නේට ගත්ත කෙනෙක් නෙමෙයි. ඒ අයගේ අතින් ආනන්තරේ පාප කර්ම වුණත් වෙන්න පුළුවන්. ඒකනේ මුගලන් හාමුදුරුව බිරිඳට වහ වැටිලා හිටපු නිසා අම්මා තාත්තට දෙන්න ගෝණිය දාලා ගහලා ගිනින්ද දැම්ම කියනනේ සංසාරේදීනේ. බිරිඳ අතාරින්න බෑ. බිරිඳට ඒ තරම් හිතයි මේ අම්මා තාත්ත දෙන්න තමයි මගේ බිරිඳ මේ ඔළුව නරක් කරන්න කියලා ගාලා ගිහිල්ලා දැමයි ආනන්තරේ පාප කර්ම වෙනවා. මලේනේ ගහපු හින්දා තමයි වැඩි උනේ නේ. ඊට පස්සේ නිල් පාට වෙලා ඉපදුනයි කියලා කියනවා. හතර මංගලා කියලා කියනවා. දැන් එහෙම නොකලත් ඉතින් අද ඕන තරම් සමාජෙ අය කරනවා නේ. ඒ විදිහට කරන අය ඉන්නවා විවිධ හේතු නිසා. ඒ නිසා කෙලෙස් සහිත මිනිස්සුන්ගේ ලැබෙන ආදරය, කරුණාව, දයාව පිළිගන්න බෑ. ඒක හරියට මේ අසූචි තවරගත්ත ඌරෙක් වගේනේ කෙලෙස් සහිත මිනිස්සුගේ කරුණාව දයාව වැඩන්නේ.
ඈ නාම කෙලෙස් තියෙනවා.
ෂුවර්ද?
ඈ දැන් මානවාගෙන අපි ප්‍රමම
එතකොට තමන් චිත්තපාරිශුද්ධිය කියන එක බුදුහාමුදුරු පෙන්නවා. චක්කුණා සංවරෝ සාදු, සාදු සෝතේන සංවරෝ, ගානේන සංවරෝ සාදු, සාදු ජීවාය සංවරෝ, කායේන සංවරෝ සාදු, සාදු මනසා සංවරෝ, සබ්බත් සංවරෝ සාදු, සබ්බ දුක්ඛා පබුජ්ජතු, සබ්බ දුක්ඛා නිරුජ්ජතු, සියලුම දුක් වලින් නිදහස් වෙන්න පුළුවන් තත්ත්වයකටපත් වෙන. හැබැයි සංවරය කියන එක ආරම්භ කරන්න ඕන මමත්වයෙන් තොරව. මමත්වයෙන් යුතුව සංවරය කියන එක ආරම්භ කළොත් ඒක හිට්ලර් කරන වැඩක් වගේ වෙනවා. එයා මමත්වයෙන් යුතුව පාලනය යන්නේ කරේ. එතකොට දහමින් කියලා කියන්නේ මමත්වයෙන් තොර වූ තැන. අධර්මයේ කියලා කියන්නේ මමත්වයෙන් යුතුව තැන. එතකොට මනම් මමත්වයෙන් නැති තැනකින් පාලනය කරනකොට එයා හරි සනීපෙන් ජීවත් වෙනවා. මරු කියන්නේ නැහැ මං නම් හරි සනීපෙන් ඉන්නේ. ඒ සනීපෙන් වෙන මොකවත් නිසා නෙමෙයි මේ ධර්මය හම්බ වෙච්ච නිසා. විවිධ දේවල් යම යම් අවස්ථාවන් වල දැනෙනවා. කෙනෙක්ගේ හිත තුල තියෙන දේ විශේෂයෙන් දැනෙනවා. එහෙනම් මිනිස්සෙක් තුල ආවහම මේ මිනිස්සයා මෙච්චර දේශ අධික කෙනෙක්, මේ මිනිස්සයා මෙච්චර ලෝභ අධික කෙනෙක්, මෙයා මෙච්චර රාග අධික කෙනෙක්, මෙයා මෙච්චර මෝහ අධික කෙනෙක් කියලා හොඳට තේරෙනවා. ඒකේ ආකර්ෂණයෙන් අපේ සිතත් ඒ මොහොත චලනය වෙනවා. නමුත් ඉතින් ඒ ඔක්කොම අපිට පුළුවන්කම ලැබෙනවා නම් නිලුම්පතේ රැඳුන ජලය වගේ කරගන්න, අනිත් පැත්තට ලිස්සල ඩොංගල වැට්ටුවා. එහෙම වැටෙන්න පුළුවන්. ඒ සැනසෙල්ල ලැබෙන්නේ ලෝකෝත්තර ශක්තිය නිසා. දැන් පාලනය කිරීම නිසා, හික්මීම නිසා දඩුවන් දීලා මම හදාගෙන නැහැ මම. සමහර අය ඉන්නේ එහෙමනේ. දෙදර දරුවෝ වුණත් සමහරලාට ඉන්නේ තාත්තට බයි, අම්මට බයි, එහෙම නැත්තම් නීතියට බයි. ඈ අපි එහෙම නෙමෙයි. ස්වභාවය. ස්වභාවය. ඒ කාටවත් උමනා විදියට නෙමෙයි. මේ නිසා තමයි මම කැමතිත් නැත්නම් මම කවුරුත් මේ පාලනය කරන්නේ. මට කරන්න ඕන නම් මං 10000 කිටියත් මං එදේ කරනවා. ගන්න බලන්න මං කරන්නේ. ඒක මගේ තීරණයක් අනුව මං කරනවා මිසක් එහෙමයි. ඒ කාලේ අම්ම තාත්තට උනත් මං කිව්වේ එහෙමයි. අම්මේ මං දෙයක් කරනවා නම් මං බය කියලා කරන්නේ. ඕගොල්ලෝ හොරෙන් කරන්නේත් නැහැ. හොරෙන් කරන්න ඕන නම් මට හොරෙන් කරන්න පුළුවන් ඕන දෙයක් කියලා. ඒක ඒක තමයි වැදගත්. විවෘත. ඒ නිසා තමයි රහසින්වත් පව් කරන්නේ නැහැ කියන්නේ ඕක. කරන්න ඕන නම් එලි පිටම කළා. ඒ නිසා ඒ කිසි ගැටලුවක් නෙවෙයි. එතකොට පුජ්‍යලයා තුල නිවි පහළ වෙනවා. අපි එකපාරටම කෙනෙක් තුල මහා ගුණ මම බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසි කෙනෙක් තුල පරිවර්තනය වෙන්න ඕන කියලා. නමුත් ක්‍රමානුකූලව දර්ශනයට පැමිණීමෙන් දැන් අපි කියනකොට කෙනෙකුට හිතන්න පුළුවන් මේ ඉහළම දේ නේද මේ කියන්නේ කියලා. නෑ ඉහළම දේ කියනවා ඊට අනුගත වෙන්නයි කියන්නේ. ඊට අනුගත වෙන්නේ ඔබ යම් ප්‍රමාණයයි. මං 1000ක් ගැන කිව්වහම ඔබ 50කට 100කට තමයි අනුගත වෙලා පෙරලන්නේ. එතකොට 100ට 50කට වැඩි පරිවර්තනයක් කුසලයට ධර්මයට ඔබ ඇති වෙනකොටම පළවෙනි මාර්ගඥානෙ ඔබට ලබන්න පුළුවන්. කියන්නේ සක්කාය දිට්ඨිය නැති කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒක හැබැයි සසර පාරමී බලයක් තියෙන, නුවණේ බලයක් තියෙන, ලොකු වීරයක්, ලොකු ප්‍රඥාවක් තියෙන, ලොකු ධහම පිළිබඳව තේරුම් ගන්න පුළුවන් ලොකු ශ්‍රද්ධාවක් තියෙන පුජ්‍යලයකට ඇරෙන්න අර පදපරමයන්ට බෑ. පදපරමයන්ට බෑ. ඒක බීරියලියන්ට වීණ වාදනය කරනවා වගේ වැඩක්. පදවරමයන්ට බෑ. ඒ නිසා මම කියන්නේ මේක හැමෝටම ලේසියි කියලා. මේ ලෝකේ උපාදානය කරගත්ත, මේ ලෝකේ ඉලඹගත්ත, මේ ලෝකය බදාගත්ත අයට බෑ. අර නිලමැස්සෙක් වගේ එයා තියන කෝටු කෑල්ල එල්ලෙන්න කැමති වුණොත්, අනිත් කොහොල්ල වලින් ගැලවෙන්න කැමති වුණොත් එයාට ක්‍රමානුකූලව ගැලවෙන්න පුළුවන්. ගැලවෙන්න පුළුවන්. දැන් පින්නතුන්ට මම කවුද කියලා අහුවාම, තමා යනු කවරෙන්ද කියලා අහුවාම තමයි උත්තර දුන්න එක එක විදියට. හොඳයි බලමු මට මාව කවුරු කියලාද තේරෙන්නේ. මට මාව මම යනු කවරෙද්ද කියලා මම මගෙන් ඇහුවොත් එහෙම දැන් ඔය පින්නතුන් එම ඔය පින්නතුන් උත්තර දුන්නා. ඔය පින්නතුන් ඔය ප්‍රශ්නේ මගෙන් ඇහුවා කියලා හිතමුකෝ. ඔයත් එකතු වෙලා ඔය ප්‍රශ්නේ ආමුදුරංගෙන් අහනවා. ස්වාමීන් වහන්සේට තේරෙන්නේ ඔබ වහන්සේ යනු කවරෙද්ද? ඔබ වහන්සේගේ වැටහිම හැටියට තේරුම හැටියට කවරෙද්ද?
මම කොයි වගේ කෙනෙක්ද කියන
ඕන එකක් තමන්ගේ මට්ටමට තමන්ට ඒක හැඟෙනවා. ඒ වචනේ එක එක මට්ටම් වලට ඒක හැඟෙනවා. දැන් බුදුහාමුදුරු විමසනවා පේශකාරි දියණින් කොහෙද යන්නේ? දන්නේ නැහැ. ඒ යාගේ මට්ටම. අපෙන් ඇහුවොත් මේ කඩේට ගිහිල්ලෙන්න යනවා. ඒක මට්ටම. ඒක කමන්න. කොයි විදිහට තේරුම් ගත්තත් ඒක යාගේ මට්ටම. ඒක ගුරුහරයා තේරුම් ගන්නෝ එයාගේ මට්ටමින් තමයි ඒකට ඒ උත්තරේ දෙන්නේ කියලා. ඒකේ බාධාවක් නැහැ. කොහොම තේරුම් ගත්තත් කමක් නැහැ. ඒක එක උපකල්පනයක් ඇතුව නෙමෙයි බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරේ. පූර්ණ පරාසයක් ඇතුළත අහන. ඒ වගේ අපි අහන ප්‍රශ්නෙත් එහෙම එක උපකල්පනයකට මම කොටු කරන්නේ නැහැ. ඒ කෙනාට අයිතිය දෙන ඕන විදිහකට තේරුම් ගන්න ඕන උත්තරයක් දෙන්න. මගේ පරාසය විශාලයි. මට ඉහළම පරාසයෙන් එක ගන්නත් පුළුවන්. මධ්‍යම සහ තාම ප්‍රාථමික පරාසයන් වලත් ඒකට උත්තර ලබා ගැනීම අයිතිය තියෙනවා. ඒ තේරෙන විදිය. ඒක සාධාරණයි. ඒකට මම එක උපකල්පනයක් දෙන්නේ නැහැ. කොටුවක් දෙන්නේ නැහැ. මොකද එහෙම දුන්නොත් එහෙම අර සීළු දෙනාට ඒක ගලප ගන්න බැරි වෙනවා. මට තේරෙන විදිය මොකද්ද? මට වැටහෙන විදිය මොකද්ද? මට මාව. මම මායයි සලකනු ලබන්නේ, සංකේත කරනු ලබන්නේ කවුද? හිතෙන්නේ මොන වගේ ස්වරූපයක්ද ඔබට? මොන වගේ උත්තරයක් දෙයි කියලාද හම්තු? ඈ? නෑ නෑ මං අහන්නේ ඒ මට පේන විදියට ප්‍රශ්න කරන්න නෙවෙයි. මං කිව්වේ මට පේන විදියට මම උත්තරයක් දුන්නොත් මොන වගේ උත්තරයක් දෙයිද? ඇත්තන්ට තමා යනු කවරෙද්ද කියලා ඇහුවාම කිව්වනේ සතර මහා ධාතු කිව්වා, අවේදීත කියලා කිව්වා, අවිද්‍යාව කියලා කිව්වා, ඒ වගේ දේවල් කිව්වා. ඉතින් ඒ වගේ මම මොන වගේ උත්තරයක් දෙයිද කියලා උපකල්පනය කරන්න බලා. ඡායාවක් පමණයි කියලා. ඡායාවක් වගේද වෙන්නේ හන්ද? සිතිවිල්ලක් පමණයි. නාම රූප දෙකක් පමණයි. දැන් මගේ නාම රූප දෙකම පේනවද? නාම රූප දෙකම පේනවා. නමින් ආනන්ද හාමුදුරුව රූපෙන් නේද ඔය තියෙන්නේ ශරීරේ? නාම රූප දෙකම පේනවා. ඔව් ඔව් කවරෙන් මොන වගේ උත්තරයක් දෙයිද? මම වාගේ උත්තරයක් ලැබෙන්නේ. හොඳයි අපි සාකච්ඡාව නතර කළේ තමා යනු කවරෙද්ද කියන ප්‍රශ්නය සමග. ඊළඟට අපි කිව්ව පින්නතුන්ට සාමාන්‍යයෙන් ධර්මදර කෙනෙකුට, මාර්ගඵලලාභී කෙනෙකුට, බුදු කෙනෙකුට, බුදුරජාණන් වහන්සේ නමකට තමා පිළිබඳව තමා විසින් ප්‍රකාශයක් කළොත් මොන වගේ ප්‍රකාශනයක්, මොන වගේ දෙයක් මේ තියේද කියලා. ඉතින් ඒකට හොඳ ධර්මයක් ගෙනල්ලා දරක්වන්න පුළුවන්. දිනක් රහතන් වහන්සේ නමකගෙන් ළඟදි රහත්තුන් රහත් භාවයට පත්වෙච්ච රහතන් වහන්සේ නමකගෙන් හරි අපූරු ප්‍රශ්නයක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ගමන් ආසනයක විමසනවා රහතන් වහන්සේගෙන් මේ ආයුෂ්මතුනි, ඔබට බුදුරජාණන් වහන්සේ ආසනය මත වැඩ ඉන්නවා පෙනෙනවද? එතකොට ලබා දුන්න උත්තරය තමයි ස්වාමීනි මට ඉබන්දක් නොපෙනී කියන එක විරුවා. ඊළඟට වඩින ගමන් විමසුවාමත් ඒ උත්තරය දුන්නා. දානි වළඳන මොහොතේ ඒ උත්තරය දුන්නා. සැතපෙලා ඉන්න මොහොතේත් ඒ උත්තරේම දුන්නා මට. එහෙම සැතපෙන කෙනෙක් වඩින කෙනෙක් ඔව් දානි වළඳන කෙනෙක් පේන්නේ නැහැ කියලා. එතකොට පුතජන උදවිය විමතියටපත් වුණා. පුදුමයටපත් වුණා. දැන් ඔබ වුණත් පුදුමයටපත් වෙයි මේ ඉදිරියේදී මම ඇහුවොත් ඔබට මම පුතේ වාඩි වෙලා ඉන්නව පේනවද කියලා ඇහුවොත් කෙනෙක් උත්තරයක් දුන්නොත් මට එහෙම දෙයක් පේන්නේ නැහැ කියලා කිව්වොත් මොකද වෙන්නේ? එහෙම නැත්නම් එයාට ඇස්වල දෝෂයක් තියෙනවා. එහෙම නැත්නම් මානසික මොනවා හරි දෝෂයක් තියෙනවා කියලා හිතයි. නමුත් ඒක තමයි මේ ලෞතුරා බුදුවරුන්ගේ ආර්යවරුන්ගේ භාෂාව. ඒකට නෙමෙයි පරමාර්ථ ධර්මයේ කියන අයටත් ඔය බැනගෙන ඉන්නේ විකෘති කරනවා කියලා. විකෘති කරනවා කියලා කියන්නේ ඒකයි. ඒකට හේතුව ඒක වෙනම භාෂා ධර්මයක්. ඒක පුතජනායට විශේෂ වෙන්නේ නැහැ. මොකද පුතජනයා ප්‍රകൃතිය කියලා හැටියට හිතන්නේ ඒ පුතජන කමම තමයි. ඒ පුතජන කමේ ඇලිච්ච උපාදානය වෙච්ච කෙනා එයා හිතන්නේ එයාගේ පුතජනකම තමයි ප්‍රകൃතිය කියන්නේ කියලා. හැබැයි ඇත්තටම ඒක විකෘතිය. හැබැයි ඒක විකෘතිය බව දන්නේ නැහැ ඒ උදවිය. ඒක තමයි ඒකේ තත්ත්වය. ඉතින් ওই වගේ උත්තරයක් දුන්නා. එතකොට බුදුහාමුදුරු සාදුනාද පැවැත්වුවා. එහෙමනම් බුදුහාමුදුරු කියලා කියන්නේ මේ ධානි වළඳන වඩින සතපෙන වැඩ ඉන්න කෙනෙක් එහෙම නෙමෙයි. ඒක ගැඹුරු පරමාර්ථ ධර්මයක්. අන්න ඒ බුදුහාමුදුරු පේන්නේ විශාල ධර්මඥානයක් තියෙන කෙනෙකුට ඇරෙන්න ඊට මෙහා කෙනෙකුට පේන්නේ නැහැ. ඊට මෙහායට පේන ක්‍රමය තමයි මස් ශරීරයකින් යුතු ආසනයක වැඩ ඉන්න, දානි වළඳන, කීර්ති ප්‍රශංසා ලබන, රජුන්ගෙන් සැලකුම් සත්කාර ලබන, සැප සම්පත් විඳින, මල් යහන් මත වැඩ ඉන්න කෙනෙක් තමයි පේන්නේ. නේ මේ පිටින් බැලුවාම එහෙම තමයි පේන්නේ. හැම දිනම බුදු වෙන්න කැමති, ඒ උනාට දුෂ්කර ක්‍රියා කරන්න කැමති නෑ. දැන් බුදු භව ඉල්ලන්නේ අර 6 අවුරුද්ද නැතුව. බුදු භව දෙන්න අනේ 6 අවුරුද්ද නැතුව. ඉතින් ඉස්සල්ලා 6 අවුරුද්ද ගන්න ඕනේ, ඊට පස්සේ තමයි බුදු භව ලැබෙන්නේ. ඒ නිසා ඕනම කෙනෙක් ජීවිත අවබෝධයක් සිද්ධ කරගත්තා නම් අර 6 අවුරුද්දටත් යම් කාලයක් කැප කළා තමයි දැක්කේ. මනතු ජීවිතේ දකින්න බෑ. එතකොට තමායන් කවරෙද්ද කියලා ඇහුවාම කියන්න තියෙන්නේ මම ඇවිදින කෙනෙක්, වැඩ ඉන්න කෙනෙක්, දානි වළඳන කෙනෙක්, සතපෙන කෙනෙක්, අවදි වෙන කෙනෙක් නෙමෙයි. ඔක තමයි ඒ එතෙන්ට Tamanට පත් වෙන්න පුළුවන් නම් ඥානයෙන්, දර්ශනයෙන්, ගුණයෙන්, ජීවිතයෙන් Tamanට එතෙන්ට පරිවර්තනය වෙන්න පුළුවන් නම් ඒක තමයි හොඳ. දැන් මේ මොහොතේ බලන්න ඔබට එතෙන්න පරිවර්තනය වීමට නොහැකි වෙන ගැටලු මොනවාද? ඒ තමයි ඔබ පිටුපසට අදින්නේ කොහොල්ල. කොහොල්ල ගුලිය අර කොහොල්ල ගුලිය ඇසැලුනහම කොහොල්ල කියලා එකකින් අදහස් වෙන්නේ මොනවද? කෙලස්. කෙලස් තමයි අදින්නේ. ඔබ යනකොට ඔබේ ලෝභ, ద్వේෂ, මෝහ ඇවිල්ලා ඔබ ඇදලා තියෙනවා. ඔබට එතෙන්න පරිවර්තනය වෙන්න දෙන්නේ නැහැ. නමුත් එතකොට නිතර ආදීනවේ දකින්න කෙනෙක් එතනින් පලා යනවා. එතනින් ඈතට දුවගෙන යනවා. ඒක ඇලිලා ඉන්නේ. මොකද එතනින් ප්‍රතිඵලයක් නොලැබෙන නිසා. රස වුණත් මේපැණි භාජනයේට වැටුනොත් එයා රස දුක් විඳගෙන ජීවිතෙත් ඒකම නැති කරගන්නවා. ඒ නිසා එක වෙලාවක උපමා කළා පුතජන සත්වයා කියලා කියන්නේ මේපැණි භාජනයේට වැටෙන කූඹියෙක් වගේ කියලා. ඒකම කාලා ඒකම මැරෙන රසයි. ඉතින් මලත් රසයි, පැණිනේ මලත් රසයි, පැණි නේද? පුදජන ලෝකයක් ඕක තමයි. නමුත් ඥානවන්ත මේ එක් බඩ නිසා මැරෙන්න ඕනේ නැහැ කියලා ගොඩට එනවා. ගොඩට ඇවිල්ලා තව බොහෝ කාලයක් ජීවත් වෙනවා. ඒ වගේ තමයි අපිට මේ සුගතිගාමී කරගන්න බුදුහාමුදුරුව අපිට මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. සුගතිගාමි කරගන්න ස්වග්ග මොක්ඛ, ස්වර්ගයත් මොක්ෂයත් කියන දෙකම ලබා ගන්න. ඉතින් මෙතෙන්දී අපි පින්නතුන්ට ලබා දෙන්නේ මොක්ෂය, නිර්වාණය කියන ධර්මතාවය. නිවන කියලා කියන්නේ හාත්පසින්ම යා නිවෙනවා. හාත්පසින්ම නිවෙනවා. තමා ළඟ තියෙන මමංකාරයෙන් ක්‍රියාත්මක වෙන හැම අඬුවක්ම එයා විසි කරලා දානවා. එතකොට මමංකාරය නැති කෙනෙකුට කියන්න පුළුවන්ද මට මමත්වේ නෑ කියලා? පුළුවන්ද? මමංකාරය නැති කෙනෙකුට මම මට මමත්වේ නෑ කියලා කියන්න බෑ. ඇයි බැරි? ඈ? තියෙනවාගේ දන්නේ. ඔව්. මා ළඟ මමත්වේ නෑ කියලා කියන්න පුළුවන් හැඟීමක් නැති නිසා. මමත්වේ නැති නිසා. මා ළඟ මට මමත්වේ නැහැ කියලා කියා පාන්න බැරි යාට හේතුව ඇයිද දන්නවද? මමත්වේ නැති නිසා. තේරෙනවනේ. එතකොට මට මමත්වේ නැහැ කියලා කියන කෙනාට මමත්වේ තියෙනවා. සත්‍ය පුජ්‍යලෙක් ආත්මයක් නැහැයි කියලා ප්‍රකාශ කරන කෙනාට මමත්වේ තියෙනවා. සත්‍ය පුජ්‍යලෙක් ඉන්නවයි කියන කෙනාටත් මමත්වේ තියෙනවා. සත්‍ය පුජ්‍යලෙක් නැහැ කියන කෙනාටත් මමත්වේ තියෙනවා. ලබනාත්මයක් උපතක් නැහැ කියන කෙනාටත් මමත්වේ තියෙනවා. ලබනාත්මයක් උපතක් තියෙන කෙනා තියෙනවයි කියන කරත් නැහැ. ඕක ලස්සනට මේ උපලවන්න රහත් පෙරණින් වහන්සේ කියන්නේ කොසල් මහ රජුරු ප්‍රශ්න එහෙම කරනවා. ඒ රජුරු හරි කපටි වුණාට ධර්මානුකූලයි. ඒ ඉස්සල් අහන ගිහිල්ලා රහත් මෙහෙණින් වහන්සේ කෙනකින් උත්තරයක් ප්‍රශ්නයක් අහලා ගිහිල්ලා ඊළඟට ඒකම ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් උත්හනවා. ඒ කියන්නේ උත්තර දෙකක් දෙයිද කියලා බලන්න. හරි හරි ඥානවන්තයි කොසල් රජු. එහෙම කර කර ඉතින් ටෙස්ට් කර කර හිටියා. තමන් දිහා බැලුවේ නැහැ. එයා රහත් මෙහෙණින් වහන්සේලා ටෙස්ට් කරා, රහතන් වහන්සේලා ටෙස්ට් කරා, බුදුහාමුදුරු ටෙස්ට් කර කර හිටියා. තමම ටෙස්ට් කරගත්තේ නැහැ. දැන් මේ ඉන්න සමහර මෙතන ඉන්න අය මන් දන්නේ නැහැ එහෙමයි ඉන්නවද කියලා. මෙතෙන් ඇවිල්ලත් කරන්නේ හාමුදුරු ටෙස්ට් කර කර ඉන්නවා. තමන් ටෙස්ට් කරන්නේ නැහැ. ඉතින් හාමුදුරු ටෙස්ට් කරපු කර කර හිටියොත් තමන් පරාදයි. හොඳම දේ තමයි තමන්ම තමන් ටෙස්ට් කරගන්න. ටෙස්ටරේ කියලාත් කියනවනේ නේ. චෙක් කරලා බලනවා. මේක කරන්ට් එක දිනනවද නැද්ද කියලා. ඒ නිසා තමන් ටෙස්ට් කරගන්න. ඈ? තමන් ටෙස්ට් කරලා තමන් පරීක්ෂා කරලා බලන්න. තමන් පරීක්ෂා කරලා බලන්න. මොකද්ද? විමසනවා බුදුරජාණන් වහන්සේ මේ මරණින් මතු අපවත් වීමේ පිරුණම් පෑමෙන් පසු උපතක් තියේද නැද්ද කියලා අහනවා. ආත්මයන් වහන්සේලා කිව්වා උපතක් නැහැ කියලා අපේ අය නම් කියන්නේ. ආදන් වහන්සේලා කිව්වා උපතක් නැහැයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා නැහැ. උපතක් තියෙනවයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළත් නැහැ කිව්වා. දැන් බලන්න මොකද කියන්නේ බුදුහාමුදුරුවන්ට මේ පිරිනුවම් පෑමෙන් පස්සේ උපතක් නැහැ කියලා දේශනා කළත් නැහැ, උපතක් තියෙනවයි කියලා දේශනා කළත් නැහැ කිව්වා. එහෙනම් අහන උපතක් ඇත්තේද නැත්තේද නැද්ද කියලා අහන. ඔව් දැන් මේ මහත්ය පුතජන අයිට නෙමෙයි මේ කතාව, බුදු කෙනෙකුට. බුදු කෙනෙකුගේ. ඒ පුතජන අයිට. ඒ පුතජන අයිට කියපු කතාව. පුතජන අයගේ සංසාරික ක්‍රමය ඒක. මේ රහතන් වහන්සේ කෙනෙකුගේ. මේ රහතන් වහන්සේ කෙනෙකුගේ උපත ගැන කතා කරන්නේ. පුතඤ්ඤයාට සංසාරයක් තියෙනවා. ඒ කිසි ගැටලුවක් නැහැ. මේ රහතන් වහන්සේ බුදු කෙනෙකුගේ තියෙන ලක්ෂණයයි මේ පෙන්වන්න හදන්නේ. එතකොට ඇත්තේද නැත්තේද නැත කියනවා. නැද්ද කියලා අහුවාම නැහැ කියන එකට උත්තරයක් දෙන්නෙත් නැහැ. ඇත්ත කියලා අහුවාම ඇතේ කියන එකට උත්තරයක් දෙන්නෙත් නැහැ. ඇත්තේද නැත්තේද කියලා අහුවාම ඇත්තේද නැත්තේදත් නොවේ කියලා ඇත්තෙත් නැත නැත්තෙත් නැත කියලා ඒකට උත්තරයක් දෙන්නෙත් නැහැ. ඒ ප්‍රකාශ කරනවා. එසේ නොවේ කියලා ප්‍රකාශ කරනවා. එතකොට අහනවා මේ උදාහරණයක් වශයෙන් කියනවා මේ ගංගා නම් ගඟේ තියෙන වැලි ගාන ගණන් කරන්න පුළුවන් පුජ්‍යලෙක් ඔබ ළඟ ඉන්නවද කියලා අහනවා. ඒක සරල උදාහරණයක් වටපිටාවේ තියෙන දෙයක්. කාට හරි ගණන් කරන්නත් පුළුවන් ඇති. දැන් අද තියෙන තාක්ෂණේ. එතකොට ගංගා නම් ගඟේ වැලි ගණන් කරන්න පුළුවන් කමක් නැහැ. මේ දුහුවිලි ඇටනේ තියෙන්නේ. ඒවා හරියට මෙච්චරයි කියලා කියන්න පුළුවන් ද කාට හරි? නේද? මෙච්චර දිනන. ඉතින් ඒ නිසා මේ අනන්ත දෙයක් අන්තයකට දාන්න බෑ කියනවා. දැන් මේ මේක මෙහෙමයි කියලා කිව්වොත් එහෙම ඒ අනන්ත දෙයක් අන්තයකට දැම්ම අන්තයකට දැම්ම වෙනවා. එතකොට බුදුහාමුදුරු මමත්තේ කෙනෙක් බවට පත් වෙන උපතක් නැහැ කියලා කිව්වා. උපතක් තියෙනවයි කියලා කිව්වත් ඒත් එහෙම වෙනවා. උපතක් තියෙනයි කිව්වොත් මමත්තේ යුත්ත කෙනෙක් වෙනවා. උපතක් නැහැ කියලා කිව්වොත් ඒත් මමත්තේ යුත්ත කෙනෙක් වෙනවා. එතකොට බුදුගුණ අනන්තයි කියන්නේ ඒක. අනන්ත වූ ධර්මතාවය අනන්ත ලෙසම මහරජ වටහා ගත යුතුයි. ඒක අන්තයකින් වටහා ගන්න බෑ. දැන් මේ ඔක්කොම කරුණු කියලා දුන්නේ මේ මම කවුද කියලා කියන්න. නමුත් දැන් මම කවුද කියලා දර්ශනයේ නුවණින් යමෙකුට වැටහෙනවා මිසක් මම කවුද කියලා මම කියලා නැහැ. මම කවුද කියලා මම කියලා නැහැ. කියන්නෙත් නැහැ, කියවෙන්නෙත් නැහැ. ඈ ඕ මම කියලා කෙනෙක් කියන්නෙත් නැහැ, කියවෙන්නෙත් නැහැ.
මම කියලා
කෙනෙක් ඉන්නෝ පුතජනායට මම කියලා කෙනෙක් ඉන්නවා. යථාබෝධය සිද්ධ කරාට මම කියලා කෙනෙක් නැහැ. පුතජනායට මම කියලා කෙනෙක් ඉන්නවා. එයා පළවා හරින්න ඕන. ඒකට කියන්නේ දිට්ඨියක් කියලා. සක්කාය දිට්ඨිය, ආත්ම දෘෂ්ටිය. එයාට ඉන්නෝ මම කියලා කෙනෙක් නැහැ කිව්වොත් එහෙම ඒක වරදක්. ඉන්නෝ පුතජනයාට ඉන්නෝ මම කියලා කෙනෙක් නැත්තේ සක්කාය දිට්ඨි ආදී කොට ඇති දස සංයෝජන ධර්ම දුරු කරන කෙනාට. එයාට නැහැ මම. එයා මම කියන කෙනෙක් නැත්තේ එයා පළවා හැරලානේ. ඈ පළවා හැරලා තියෙන්නේ. ඈ ආතේ එක්කෙනෙක්ගේ දැලි ගාගෙන තියෙනවා. ඉතින් දැලි කියලා දෙයක් නැහැ කියලා කියන්න පුළුවන්. නමුත් දැලි ගෑවිලානේ ඇතේ තියෙන්නේ. එක්කෙනෙක් ඒ දැලි පිරිසුදු කරගන්න. ඊට පස්සේ එයා කියනවා හරි දැන් මගේ අතේ දැලි නැහැ. යා අරේ දැලි ගෑවිලා තියෙද්දි එයාට කියන්න බෑ මේ දැලි කියලා දෙයක් නැහැ කියලා. දැලි කියලා දෙයක් තියෙන. මොකද දැලි කියන එකෙන් මම අදහස් කරේ මිනිසුන්ගේ දුක්ඛ දෝමනස්සය. මිනිසු ළඟ තියෙන ජීවිතවල තියෙන දුක්ඛ දෝමනස්සය ගොඩක් තියෙනවා නම් ඒ මොනවද ඒ තියෙන්නේ? මමත් ඒ නිසා මං දුක්ඛින් ඉන්නේ. මට ලැබුණා, මට අහිමි වුණා, ඈ මම දුක් විඳිනවා, මම මැරෙනවා, මම ලෙඩ වෙනවා. මේ ඔක්කොම ගිනි ජාලාවල් ටික එන්නේ ඇයි? මමත්වේ නිසා. මමත්වේ නිසා. එහෙම නැතුව බුදු කෙනෙකුට මම වයසට යනවා, මම තරුණ වෙනවා, මම ප්‍රසිද්ධ වෙනවා, මම ජනප්‍රිය වෙනවා, ඈ මම එහෙම මුකුත්ම නැහැ. මංකාරයෙන් තොර අදිස්ථානය. සේවාවක් තියෙන්නේ. හරිම නිදහස් මනසක්, නිදහස් ඥානයක්, නිදහස්යෙන් යුක්ත ජීවත් වෙන කෙනෙක්, සැනසෙල්ලේ ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා නිවි සැනසුණු ජීවිතය. ඔව්. නැත්තං එන්න බෑ. අවබෝධ කරගන්නම ඕන. ඒ සඳහා උපකාරක වෙන්න තමයි අපි දෙන්න ඥානය මෙහෙවන්න තමයි මේ ධර්ම දේශනාව කරන්නේ. ඔය හැම දහම් පදයකින්ම නිවන් දැක්කා. දුටු දේ දුටු පමණයි කිව්වා මේක හරි ගැඹුරින් තේරුම් ගත්තා. ඉතින් නිවන් දැක්කා. තමාට තමාවත් නැතය කියලා කිව්වා මේක ගැඹුරින් තේරුම් ගත්තා. දැනට ඉන්නේ තමාට තමා ඇතය සහ තමාට අන් අයද ඇතය කියන තැනනේ. නේද? එතනින් මාරු වුණා. කොතෙන්ද? තමාට තමාද නැත, තමාට අන් අයද නැත. එතකොට තමාට තමා ඇතේ කියලා, තමාට අන් අයද ඇතේ කියලා හිතන්නේ මොන වගේ අයද? ඉති බාලෝ විඤ්ඤති, බාල මිනිස්සු විඤ්ඤති කියන්නේ හිතනවා. අත්තායි අත්තනෝ නාතෝ පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මට දරුවෝ ඉන්නෝය, මට ධනෙ තියෙනවයි කියලා හිතනවලු බාල මිනිස්සු. අත්තාහි අත්තනෝ නත්ති හුතෝ පුත්තා හුතෝ ධන. තමාට තමාවත් නැත. කෝ ධනයක්, කෝ දරුවෝ, කෝ ඥාති කියන එක තමයි පද දෙකකින් ඇතුළත් කරාට මුළු සියලු පරාසයන් ඒකට ආවරණය වෙනවා. එතකොට ඔය කාතාව යථාබෝධය කළා, නිවන් දැක්කා. සරලයි. යේ ධම්මා හේතු ප්‍රභවා කියලා කිව්වහම නිවන් දැක්කා. බුදුහාමුදුරන්ගේ ධර්ම හේතුඵල ධමයක් මිසක් හේතුන්ගේ ක්‍රියාකාරීත්වය නිසා යම් යම් දෙයක් තියෙන මේකයි ධම කියලා පෙන්වන්න බෑ. බුදුහාමුදුරන්ගේ ධම මෙන්න මේයි කියලා පෙන්වන්න කාරණයක් නෑ. ස්වභාව ධර්මයේ කියා දෙනවා. ස්වභාවික අධ්‍යාත්මික බාහිර ලෝකේ ක්‍රියාදාමය. ඒ ක්‍රියාවලියෙන් ඔබ තැනකට යොමු කරන්නේ සියල්ලෙන් නිදහස් කරනවා. නම් බුදුදහමේ තව දෘෂ්ටියක් නෙමෙයි, තව ආගමක් නෙමෙයි. ආගම් අතර එක ආගමක්, දෘෂ්ටීන් අතර තව දෘෂ්ටියක්, සංකල්ප අතර තව සංකල්පයක්, චින්තනයන් අතර තව චින්තනයක්, දර්ශනයන් අතර තව දර්ශනයක් නොවේ. මේ ඔක්කොම වැඩන්නේ, මේ කියපු ඒ ඔක්කොම වැඩන්නේ. දැන් අපේ ඉන්න ඔය ලොකු මේ උදවිය පවා කියනවා බුදුහාමුදුරුන්ගේ දර්ශනයක් කියනවා, චින්තනයක් කියලා කියනවා, බෞද්ධ චින්තනය කියනවා, බෞද්ධ ආගම කියනවා, බෞද්ධ දර්ශනය කියනවා. ඔය හැම එකම වැරදි. ඒකක්වත් නෙමෙයි. ඒකට නමක් දෙන්න බෑ. හොඳ, රහතන් වහන්සේ නමක් බුදු කෙනෙක් නාම රූප දෙකෙන්ම නිදහස් වෙච්ච නිසා. ඉතින් සම්මුති වශයෙන් නමකුත් දෙන්න පුළුවන්. ඔය ඕන නමකුත් තියාන ගන්නත් පුළුවන්. ඒක හැබැයි සම්මුතිය, පරමාර්ථයක් නෙමෙයි. ඉතින් තියාගත්තා කියලා වරදක් නැහැ. දර්ශනයක් කිව්වත් වරදක් නැහැ. ඒක චින්තනයක් කිව්වත් වරදක් නැහැ. ආගමක් කිව්වත් වරදක් නෙමෙයි. ඒක සම්මුතිය. සම්මුතිය. පරමාර්ථ වශයෙන් ඔය එකක්වත් නැහැ කියන එකයි කියන්නේ. එතකොට තමන්ට පුළුවන් නම් තමන්ගේ භාව රූපේ නිරුද්ධ වෙන්න දර්ශනාත්මකවම තමන් අර අෂ්ටාර්ය පුජ්‍යල ගණයට අයිති වෙනවා. ස්ත්‍රී පුරුෂ පුජ්‍යල ભેදයෙන් නිදහස් වෙලා තමන්ගේ ඥාන දර්ශනේ තමන් නිදහස් වෙනවා. ගති විමුක්ත කරනවා කියලා කියන්නේ ඕක. ගති ලක්ෂණ වලින් නිදහස් වෙයි. ගති විමුක්ත. එතකොට තමන් පුජ්‍යලත්වයේ නිදහස් වෙලා ලෝකේ දිහා බලද්දී තමන්ට පේන දේ හරිම සෞම්‍යයි. පුජ්‍යලත්වයෙන් තොරව හිතනකොට හරිම ඒව වේදනාකාරී. පස්ස සහිතයි, ගැටලු සහිතයි, දුක්ඛ දෝමනස්යන් සහිතයි. එතකොට සැබවින්ම පුජ්‍යලත්වයේ නිදහස් වෙච්ච කෙනා ලෝකේ දිහා බලනකොට ඒවා හරිම සෞම්‍යයි. ඇයි ඒ සෞම්‍ය? එයාට වින්දනය කරන්න හිතෙන්නේ නැහනේ. මමත්වයෙන් බලනකොට තමයි වින්දනය කරන්න හිතෙන්නේ. මමත්වයෙන් බලනකොට තමයි වින්දනය කරන්න හිතෙන්නේ. එතකොට මමත්වයෙන් තොරව බලන කෙනෙකුට මේ ලෝකයේ දිහා වින්දන ස්වરૂපයක් නැහැ. එතකොට වින්දනාත්මක ස්වરૂපයන් තමයි හැම පැත්තකටම පෙරලෙන්නේ. සෝබාදහමක් පමණ. සෝබාදහම හරිම සෞම්‍යයිනේ. සෝබාදහමේ කොස් ගස්, පොල් ගස්, දෙල් ගස් මුකුත් නැහැ. සෝබාදහම සිංහල, දෙමළ, මුස්ලිම්, ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඇමරිකාව, එංගලන්ත කියලා එකක් නැහැ. සෝබාදහමේ නැහැ. සෝබාදහමේ උගත්, නුගත්, දුප්පත්, පොසත් මොකුත් නැහැ. පංචමහභූතයුත් නැහැ. පංචමහභූතය හදන්නෙත් අපිනේ. අපි විද්‍යාත්මක කොටස් බෙදලා විද්‍යාත්මක ඇසින්, භෞතික විද්‍යාත්මක ඇසින් අපි ඒවා, මේවා පඨවි ගුණයට අයිති, මේවා ආපෝ ගුණයට අයිති, මේවා තේජෝ ගුණයට අයිති, මේවා වායෝ ගුණයට අයිති කියලා හදාගන්නවා. නමුත් එකම සෝබාදහමක ගලාගෙන යන හතරක්. ඔය හතර එකට තියෙන නිසා ජීවි ශක්තියන් තියෙනවා. නමුත් ඔය හතර නම් කරන්නේ මමංකාර සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටිය. එතකොට සතර මහා ධාතුන් නැති තැන කට එන්න පුළුවන් නම් අන්න එතන තමයි නිවන. ඒක කුමාරයෙකුත් ඇහුවනේ මේ කතාව මීට කලින් කියලා තියෙනවා. දවසක් අහනවා ස්වාමීනි මම මේ දිග දේශනාවල් අහනවා දැන් මාස ගාන පොයවල් කීපයක්ම මම ඇහුවා. නමුත් මට ওই දිග දේශනාවල් තේරෙන්නේ නැහැ මේ කෙටි දේශනාවක් කරන්න කිව්වා. එහේ මේ මුකුත් කතා ඕනේ මට කෙලින් උත්තරයක් දෙන්න මේ කොහෙද නිවන තියෙන්නේ කියලා ඇහුවා. තාරුණීය උත්තරයක් ආවේගශීලී උත්තරයක්. ඒ මේවා මේ මේ ලොකු කතන්දර මට කියන්නේ මට කෙඩියෙන් කියන්නේ ඔය කොහෙද තියෙන්නේ කියලා ඔච්චර ඔය කියන්නේ. කිව්වහම ඊටාම කෙඩියෙන් කිව්වා කුමාරය සතර මහා ධාතුන් යම් තැනක නොපිහිටයිද එතන නිවන තියෙනවා කිව්වා. ඉතින් ඕක ඇදි නිවන් දකින්න ඔය ඇත්තන්ට. අයියෝ ඊළඟ එකත් මට කියන්න තා පොඩ්ඩක් පැහැදිලි කරන්න තා පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා බුදුහාමුදුරන්ගෙන් ඉල්ලුවේ නෑ. අයියා ඉල්ලුවේ කෙටියෙන්නේ. දැන් මේ ඇත්තන්ට කිව්වොත් මේ තා චුට්ටක් කියලා දෙන්න බැරිද? ඔහොමයි අහන්නේ. තමන්ගේ මොලේ පුස්කනවා. අපිව මහන්සි කරනවා. තමටත් මොලයක් තියෙන්නේ වැඩ කරන්න. ඈ ඒකෙන් බලන්න ඕන මොකද්ද කියන්න ඕන දේ කිව්වා. සතර මහා ධාතුන් යම් තැනක නොපිහිටයිද එතන නිවන තියෙනවා ඕන හොයාගන්න ගිහිල්ලා. ඉතින් මුකුත් කතාවක් නැහැ. එයා ලොකු මේ මේකෙන් ඇව්ව ලොකුට උත්තරේ හම්බුණා ගියා. ගිහිල්ලා හොයාගෙන ආවා. හොයාගෙන එනකොට මාර්ගඵලලාභී කෙනෙක් සකුදාගාමි. මාර්ගඵලලාභී කෙනෙක් වුණා.
දෘෂ්ටිය
දැහැ දෘෂ්ටිය කියන එක එකතන ඒක තමයි විදර්ශනා කරා නම් එතන පුළුවන් නේ. ඔව් ඔව් ඒ තත්ත්වයේ හෙව්වනම් අර නිවන කොහෙද තියෙන්නේ කියලානේ ආ කැටියෙන් ඇහුවේ. නිවන තියෙන තැනයි කැටියෙන් කිව්වේ. එහෙමනම් ඒ නිවන තියෙන තැන තමන්ට දකින්න පුළුවන් වෙන්න ඕන. තමන් අවබෝධ කරගන්න ඕන. තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. එතකොට අපි මේ ලෝකෙ දිහා බලන්න ඕන කොහෙද සතර මහා ධාතු නොපීඨන තැනක නිබුදුහාමුදුරු තියනවා කිව්වේ. එහෙමනම් ඒක හොයාගෙන ඉන්න ඕන. ඒකින් ඒක හොයාගෙන හොයාගෙන යන්න ඕන. තේතන ගියාම ආයතන ආපෝ තියනවා. මෙතෙන්ට ගියා ආයතන තේජෝ ධාතු වැඩ කරනවා. මෙතන හතරම වැඩ කරනවා. අතන දෙකක් වැඩ කරනවා කිය කියා ඔය විදිහට ඉතින් කණු පහු කරගෙන යන්න වෙනවා. ඔහොම ගිහිල්ලා 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 එයා කවදකරි හොයා ගන්නවා එකක්වත් පිහිටන්නේ නැති තැන. කිසිමසේත්ම මෙතන තේජෝවත් නැහැ, වායෝවත් නැහැ, ආපෝවත් නැහැ, පඨවිත් නැහැ කියලා පේන. මේ හතරෙන් එකක් හරි හතරම හරි එකක්වත් නැහැ කියලා. යම් තැනක නොපිහිටයිද? සතර මහා ධාතුන් යම් තැනක නොපිහිටයිද? එතන නිවන තියෙනවා. පුදුම ගැඹුරු කාරණයක්. මේක පරමාර්ථ පුදුමාකාර ගැඹුරු ධමයක් මේ තියෙන වචන වලින් මේ කියලා දුන්නට මහා මොළයකින් ඥානයකින්ම තේරුම් ගන්න දෙයක්. එතකොට එතෙන්ට ගියපු කෙනා එදන තමන්ගේ ජීවිතේ බවට පත් කරගත්ත කෙනා එයා තමයි ආර්ය පුජ්‍යලයා කියලා කියන්නේ. ලෝකෝත්තර කෙනා කියලා කියන්නේ. ලෝකයේ කියන හැම තැනකම නාම රූප දෙකක් තියෙන හැම තැනකම සතර මහා භූත ධර්මය තියෙනවා. සතර මහා භූත ධර්මය දෙකක් නැති තැනක නාම රූපයක් නැහැ. මේ අවකාශ ධාතුවේ ඕනම තැනක වායෝ ධාතුව තියෙනවා. ඔක්සිජන් නැති නැති එක ඒක වෙනම කතාවක්. වායු ධාතුව තියෙනවා. හුස්ම ගන්න බැරිද පුළුවන් ද කියන එක ඔක්සිජන් තියෙනවා කියලා කිව්වේ නැහැ අපි. ඔක්සිජන් කියන එක වෙනම කතාවක්. ඒක වෙනම ජීවමය ගුණයක් මේ මනුෂ්‍යයා සත්වයාට ජීවත් වීමේ හැකියාව ලබා දෙන ශක්තියක්. ඒක මේ ආහාරයක් මේ හුස්ම කියන්නේ. සුසුම් කියන්නේ හොඳ ආහාරයක්. මේ සුසුම් වල තියෙන ජීවමය ගුණය හොඳ වාතාශ්‍රයක් ලැබෙන කෙනා ඒකනේ වැඩි ආයුෂ ලබන්නේ. ආහාරයක් හුස්ම කියන්නේ. ජලය කියන්නේ ආහාරයක්. හුස්ම කියන්නේ ආහාරයක්. සිතුවිලි කියන්නේ ආහාරයක්. හොඳ සිතුවිලි හොඳ තත්ත්වවලට පමනවන, නරක සිතුවිලි නරක තත්ත්වවලට පමනවන. ඒ දේවල් ඉක්මවා දකින ඥාන දර්ශනය, ලෝකෝත්තර ඥාන දර්ශනය, ඒ සියලුම සිත් වලින් ලැබෙනා වූ සහනශීලීත්වයන් ඉක්මවලා සහනශීලීත්වයට පත් කරනවා. දැන් මෙතනින් අපි කරන්න ඕන මේ සංඥාවේ තුල ඉඳගෙනම මේක බලන්නත් බෑ. සංඥාව තුලම අපි ඉඳගෙන බලන කතාකල් අපි සංඥාවත් ඉක්මවා යනවා. සංඥාවත් ඉක්මවා යනවා. වේදනාවත් ඉක්මවා යනවා. මේ මුකුත්ම නැහැ කියන එක නෙමෙයි මේ කියා කතා කරන්නේ. නැහැ කිව්වොත් ඒ නැහැ කියන පදනම මේ දෘෂ්ටියේ තමන් සිටියොත් ඒකත් මිත්‍යා දෘෂ්ටිය. ඇත කියන පදනමත් නෙමෙයි. නැත කියන පදනමත් නෙමෙයි. ඇත්තේද නැත නැත්තේද නැත කියන පදනමකුත් නෙමෙයි. අන්නේ තත්ත්වයේ යථාබෝධයේ සිද්ධ වුණොත් අර ස්වභාවිකවම ඒ වලාකුලක තියෙන සැහැල්ලුව Tamanට දැනෙන්න පටන් ගන්නවා. වලාකුලක තියෙන සැහැල්ලුව Tamanට දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෙහෙයවන මෙහෙය වෙන තත්වයක් නැහැ. වලාකුලක් සැහැල්ලුව ඒකයි. දැන් අපිට තියෙන්නේ මෙහෙය වෙන සහ මෙහෙය වන තත්වයක් අපි ජීවත්
වෙන්නේ.
පුළුවන් පුළුවන්. නෑ මේ බුදුහාමුදුරු විතරයි දැන් මුලින්ම බුද්ධත්වයට පත් වුණේ. ඉතින් මේ පන් කෝටිය ජනතාව මේක දැක්කනේ. 12000ක් රහතන් වහන්සේලා අනුරාධපුර යුගයේ දැක්කනේ 12000ක්. රහතන් වහන්සේලා මාර්ගඵලලාභීන් වහන්සේලා. නෑ මාර්ගඵලලාභීක් වෙන්න තමයි කියන්නේ. නෑ ඒක තේරෙනවා. ඒක වෙන්න තමයි මේ තියෙන්නේ. දැන් මේ විමර්ශනයේදී එහෙම තත්වයකට ඒ කෙනාපත් වෙන්න ඕන. එහෙම තමයිපත් උනේ. ඒ කියන්නේ ධර්මය මානසිකාරයේ වඩලා එතකොට නුවණ දියුණු වෙලා එතෙන්දි සීල සමාධි ප්‍රඥා පහළ වෙලා තමයි ආ ධර්මයේ දකින්නේ. දැන් අඟුලිමාල වුණා දැක්කේ එහෙම. අඟුලිමාල දැකලා හිටියේ නෑනේ. තාම කියද්දි දැක්කා. ධම කියද්දි දැක්කා. මුලින් කාටත් එන්නේ කුතුහලය. සකය සියල්ල අත්හරින්න ඕන. අතහැරීමත් අත්හරින්න ඕන. ඔව් අතහැරීමත් අත්හරින්න ඕන. අදන්නත් පුළුවන්. හදන්නත් පුළුවන්. ඒ කියන්නේ බිහි කරන්න මව කෙනෙක් හැටියට දරුවෝ බිහි කරන්න කසාද බඳින්නත් පුළුවන්. දැන් ඔය විසාකා මහ උපාසිකා විවාහ වුණෙත් මාර්ගඵල ලැබලා තියෙද්දි. ඔව්. මාර්ගඵල ලැබලා තියෙද්දි තමයි විසාකාව මේ 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 රූප රාජිනියක් වුණා. ඒ කියන්නේ ඒ මහලතා පළඳනාව කියලා කියන්නේ රූප රාජිනියට ලැබෙන පළඳනාවනේ. රටේ එක කාන්තාවක් තෝරන ලස්සනම රූ ඇති කාන්තාව. එතකොට මහලතා පළඳනාව කියලා පළඳනාවක් වෙනවා. ඒක ඇත්තු මේ 10ක් විතර මේ වටින විශාල මේ දෙයක් කියලා ඒකලෝ තියෙන බරයි කියලා සංගීතවත් තියෙන්නේ පොතේ බරක් එහෙම බරක් එගේ දාගන්න බෑ. බරක් නෙමෙයි වටිනවා. එච්චර වටිනාකමකින් යුක්ත මේ පළඳනාවක් දෙන්නේ. ඒක පළඳනාව දාගෙන ගියාම යාට ගරු කරන්න ඕන. ඒකට යාට ගරු කරන්න ඕන වෙනම බලයක් වගේ ඒක රාජ්‍ය සම්මානයක් කියලා ලැබෙන මහලතා බලඳනාව කියලා එකක් ලැබුණා. එතකොට රූපරාජිනී තරගයකටත් ගියා මාර්ගඵල ලැබලා. තරගයට ගියේ නැත්තම් හම්බෙන්නේ නැහැනේ. ඈ අද වගේ නෙමෙයි ඒ කාලේ වැදගත් විදියට ඒව තිබ්බේ. අද කාලේ වැදගත් නැහැ. ඒ කාලේ නෑ අද කාලේ විදියට නෙමෙයි ඒ කාලේ ඇඳුම් පැළඳුම් හොඳට ඇඳලා පිළිවෙලකට පෙනී හිටියේ. මේ ඒ නිසා මහලතා බලඳනාව කියලා දුන්නා. ඊළඟට විවාහ වුණේ මාර්ගඵල ලැබලා තින්නේ දරුවන් 16ක් බිහි කලේ. තාම පහසුවෙන් අමාරුයි අනේ කම්මැලි කියන්නේ නැතුව දරුවෝ 16ක් බිහි කලේ මාර්ගඵල ලැබලා. ඒ නිසා මාත්‍යගේ උත්තරේට කියන්න පුළුවන් දරුවෝ නලවන්න විතරක් නෙමෙයි දරුවෝ හදන්නත් පුළුවන් සියල්ල තැර. ඒක තමයි. අනේ මේ මේ වැඩසටහනට පැමිණීමෙන් වසරක් පුරාවට වගේ පැමිණිය තව වසරක් ආරම්භ වුණා. ඔබ නිමිල ඇති. අහද්දි නිමිල ඇති. ඒ වගේම ධර්මයේ නිසා නිමිල ඇති. ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට පුළුවන් උතුම් ගුණාංග පහළ වෙලා ඇති. ඒ වගේම තමන්ටම තේරිලා ඇති තමාගේ කාලය තුළ තමාගේ ඕනම ප්‍රශ්නයක් වියකී යනවා, මැකී යනවා. තමන්ගේ හිතේ කිසි දෙයක් රැඳෙන්නේ නැති ස්වභාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ දහම තුලින් කිසි කෙනෙකුට වෛර කරන, එමත් නැත්නම් යුතුයකම් පැහැර හරින, පිළිකුල් කරන මානසිකත්වයක් අපි ඇති කරලා නැහැ. ඒ ඕනම දරුවෝ නලවල දරුවෝ යුතුයකම් ඉෂ්ට කරලා, මහත්යෙකු යුතුයකම් ඉෂ්ට කරලා බොහොම ප්‍රමෝදයෙන් මේ ලෝකේ තියෙන ලස්සනක් දැකලා මේ ජීවිතේ ස්වභාවයක් දැකලා, නමුත් මේ ජීවිතයේ තිබෙන සත්‍ය තනත්වයට තමන්ගේ දර්ශනය, තමන්ගේ ඥානය පමුණුවාගෙන ජීවත් වීමේ හැකියාව තියෙනවා. හැබැයි එයා ඇලීමක් තියනවද කියලා ඇහුවොත් කියන්න තියෙන ඇලීමක් නැහැ. නැද්ද කියලා ඇහුවොත් කියන්න වෙන්නේ ඒත් නැහැ. ඇලීමක් තියනවද කියලා ඇහුවොත් ඒත් නැහැ. ඈ තියෙනව නෑ, මේකයි මාත තියෙනවද කියලා ඇහුවොත් නැහැ. නැද්ද කියලා ඇහුවොත් ඒත් නැහැ කියලා තමයි උත්තර දෙන්න වෙන්නේ. ඒකට මොකක්ද ඒකේ තේරුම? හැඟීමක් නැද්ද? ඒත් නැහැ. හැඟීමක් තියෙනවද? ඒත් නැහැ. එතකොට මොකක්ද එතනින් පහළ වෙන දර්ශනය? නැහැ, ශූන්‍ය නෑ එතන. ශූන්‍ය නම් මොනව හරි දෙයක් පෙන්වන්න තියෙන්නේ. එතන මුකුරුම දෙයක් පේන්නේ නැහැ එතන කිසි දෙයක්. ඒක නිසා කියනවා එතන අසංඛාරික ධර්මතාවයක්. අසංඛාරික ධර්මතාවයක්. ඒ කියන්නේ හරිම නිවිච්ච තැනක ඉඳලා එයාගේ මෙහෙවර කරන්න පුළුවන් කෙනෙක්. නිවිච්ච තැනක ඉඳලා එයාගේ මෙහෙවර කරන්න පුළුවන් දෙනෙක්. එයා ඒ මොහොතේ අවශ්‍ය දේ, අවශ්‍ය ගුණය, අවශ්‍ය ධර්මය ඉෂ්ට කරන කෙනෙක්. එයාට හොඳ ප්‍රබෝධමත් හැඟීමකුත් තියෙනවා. එහෙම ප්‍රබෝධමත් හැඟීමක් නැත්තම් එහෙම දරුව පිරිසක් හදන්නේ නැහැ මේ විසාකා උපාසිකාව. එච්චර ප්‍රබෝධමත් හැඟීමක් නැත්තම් රහතන් වහන්සේලා දිහා බලන්නේ, රහතන් වහන්සේලාගේ ගුණ දොස් බුදුහාමුදුරන්ට පවා සමහරලාට කියන්නේ, රහතන් වහන්සේලාට උපකාර උපස්ථාන අවශ්‍ය දේවල් යෝජනා කරන්නේ නැහැ ප්‍රබෝධමත් හැඟීමක් තිබුණ නැත්තම්. ඈ හොඳ කවදාවත් අපි මේ බණ දහම් පොතේ අහලා නැහැ මේ අපේ අනේ පිටුසිරිතුමාට එරෙහි වුණා. හරි මේ මුකුත් කතාවක් කොයිබකවත් නැහැ. ඈ තා වෙලා හිටිය ගිහිල්ලා හිටියයි මුකුත් කතාවක් නැහැ. හරි ප්‍රබෝධමත් ජීවිතයක් තිබිලා තියෙනවා. දැන් රහතන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට වැසිසලුවක් පවා යෝජනා කරේ. දැන් අද වැසිසලු පූජා කරනවා කියලා ඒ කරන්නේ මේ කඩින චීවර කරනකොට. එතකොට ඒ යෝජනාව පවා බුදුහාමුදුරුවන්ගේ යෝජනාවකට කලින් බුදුහාමුදුරුවන්ට මතක් කර සිටියේ විසාකා මහ උපාසිකාව. ජාදත් ඉන්දියාවේ ඇඳුන් නැතුව ඇඳ මේ ගඟේ බැහැලා නාන එක ස්වභාවයක්නේ. ඒ කාලේ ඒක පුරුද්දකට වෙලා හාමුදුරුවොත් එහෙම අර විලට බැලලා නාලා. ඉතින් නානකට කිව්වලු මේක හරි අශෝභනයි ස්වාමීනි, මේ ඇත්තන්ට මේ වැසිසලුවක් අනිවාර්යයෙන් යෝජනා කරන්න ඕන කියලා. කියන්නේ නාන්න ඇඳුමක් ඇඳලා අනිවාර්යෙන් නාන්න ඕන, ඇඳුම් නැතුව නාන එක තහනම් කරන්න ඕන කියලා. ඉතින් කටින වැසි කාලේට විතරක් වැසිසලුවක් කියලා එකක් පූජා කළාට හාමුදුරුවෝ හැමදාම ඇඳුමක් ඇඳලා තමයි වතුර නාන්න ඕන. නැත්තම් අශෝභනයි කියලා ඒක යෝජනා කරේ විසාකාව. විසාකාව දැකලා කිව්වා සාමිනාස මේක එච්චර හොඳ නෑ, මේකට කාන්දාවුත් වෙනවා කවුරුත් වෙනවා, මෙහෙම නාන එක හරි නෑ, මේ අර විදිහට හදන්න ඕනේ කියලා. මොකද අර ඉන්දියාවේ ඒ සමාජයේම ප්‍රතිපත්තියේම ඇවිල්ලා මේ මහන වෙන්නේ සංස්කෘතියේම. ඉතින් ලොකු වෙනසක් ඒක පාට වික්ෂුතල සිද්ධ වෙලා නෑ. ඒ වෙනස කරන්න කටයුතු කළා. ඒ නිසා මේ දහම පිටින් අතහැරීමක් නෙමේ, අධ්‍යාත්මික දර්ශනය, ඥාන දර්ශනය. එයාට මනාව අර වෙනදාට වඩා ලෝභ ද්වේෂ මෝහ වලින් අම්මා තාත්තට සලකනවට වඩා, දීපල ලියා ගන්න අම්මා තාත්තට සලකන ක්‍රමයට වඩා, දරුවන්ගෙන් ලොකු මහත් වුණාට පස්සේ මට කීයක් හරි ලැබෙයි කියන බලාපොරොත්තු වලට වඩා උතුම් පරමාර්ථයකින් මෞපිය සත්කාරය, දරුවන්ට සත්කාරය, ඈ මහත්යගේ පෝස් එකට විදින්න බලාගෙන මහත්යට සලකනවට වඩා ලස්සනට මහත්යට මේ දර්ශනයක් ඇතුව සලකන්න පුළුවන් උසස් ගුණ චින්තනයකින් යුක්තව ක්‍රියා කරන්න පුළුවන් කාන්තාවක් පුරුෂයෙක් බිහි වෙනවා නිවැරදි දර්ශනය නිසා. අර භෞතික ලෝකේ ප්‍රතික්ෂේප කිරීමනේ. අපි අය මේ නිවන් දකින්න හැදුවේ භෞතික ලෝකෙමයි. බෑ. අධ්‍යාත්මික දර්ශනේ මිස භෞතික ලෝකයෙන් නොව නිවන් දකින්නේ. නිවන් දැක්කොත් එයා කොතන හිටියත් එයා නිමිච්ච කෙනෙක්. එයාට එකක්වත් ප්‍රශ්නයක්වත් උත්තරයක්වත් නෙමෙයි. කොතන සිටියත් ප්‍රශ්න උත්තර නැහැ. ප්‍රශ්න උත්තර තියෙන්නේ පුතග්ජනයන්ට. ප්‍රශ්න නැහැ, උත්තරක් නැහැ. අපරාධ කියන්න බෑ. අපි මේ පහුගිය දවසේ අපි 25 වෙනිදා සැමරුවා. මට වසර 8ක් ඔය ප්‍රශ්න උත්තර නැතුව මං කිසිම කෙනෙක්ගෙන් කවදාවත් ප්‍රශ්නයක් අහලා නැහැ. ඒ අවුරුදු 8 ඇතුළත කිසිම දහම් ගැටලුවක් මට ගැටලුවක් බවට පත් වෙලා නැත. කිසිම විචිකිච්ඡාවක් සැකයක් ධර්මයේ ගැන හරි රහතන් වහන්සේලා ගැන හරි බුදුහාමුදුරුවෝ ගැන හරි ඇති වී නැත. මං ගැන හරි මට සැකයක් නැත. මට සැකයක් නැත. සංසාරය ගැනද නේද සැකයක් නැත. මේ ඔක්කෝම තියෙන්නේ ආත්ම දෘෂ්ටියේ බැඳි කරත්තේ බඩු ටික තියෙන. පටන් ගන්න ඕනේ මේ දැන් මෙතනින්ම පටන් ගන්න. පටන් ගන්න මේ දේශනාවල් වලට පැමිණෙන්න. ඒ දේවල් නැවත නැවත අහන්න, නැවත නැවත මෙනෙහි කරන්න, නැවත නැවත ඒ ගැඹුරු කාරණාවල අරුත් හොයාගෙන යන්න. දැන් මේක දේශනා කරපු කරුණු තියෙනවා. අරුත හොයාගත්තේ නැති කොච්චර දේවල් තියෙනවා. ඒවා අරුත සොයාගෙන යන්න. ඔබේ නුවණ වැඩෙනවා. දැනට නුවණ හරීම ප්‍රාථමික මට්ටමක තියෙන්නේ. ප්‍රාථමික මට්ටමක කියන්නේ අපිට අපේ නුවණින් බලන්න පුළුවන්, රූප බලන්න පුළුවන්, රූප අඳුන ගන්න පුළුවන්, ශබ්ද අහන්න පුළුවන්, ශබ්ද අඳුන ගන්න පුළුවන්, අඳුන ගන්න බැරි ශබ්දත් තියෙනවා. දැන් අපි වෙනත් පිට රටක භාෂාවක් අපිට අඳුන ගන්න බෑනේ. අපි ප්‍රංශ භාෂාව හරි ඉතාලි තායිලන්තේ හරි භාෂාවක් ඒම තායි භාෂාවක් වගේ දෙයක් ඉගෙනගෙන නැත්තම් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට තේරෙන්නේ නැති ශබ්දත් තියෙනවා, තේරෙන ශබ්දත් තියෙනවා. ඔව් ඔව්. ආත්ම ගවේෂණ, ආත්ම ගවේෂණ. තමන් කවුද කියලා හොයාගෙන යන්න ඕන. Who are you කියලා අහන්න නැතුව Who am I කියලා අහුවාම හරි. මම කවුද කියලා අහුවාම නිතරම හරි නිතරම දවසක් නේ ඒකට හරි. එතකොට මේ ඒ විදිහට හොයාගෙන යන කෙනාට ඒ ජීවිතේ හොයාගන්න පුළුවන්. ඒම හොයාගෙන යන කෙනෙකුට මේ අතහිතක් අපි මේ දෙනවා. මෙන්න මේ ප්‍රදේශයේ මේ කොටසේ මේ දහම තියෙනවායි කියලා. ඉතින් ওই දහම් ගැටලු ටික විසඳගන්න ධර්ම මනසිකාරය දෙන්නේ ඒක තමයි ධම්මානුපස්සන භාවනාවකටපත් වෙන්නේ. හොඳයි, හැම දිනාටම ජීවිත අවබෝධයට හේතුකාරක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම ලැබුවා වුණ අවසර ධර්මයෙන් ජීවිතය එක් ආත්මික කරගන්න, ජීවිත සරුවාකාරයෙන් වාසනාවන්ත කරගන්න, සැපවත් කරගන්න, ගුණයෙන් නැනසින් ධනයෙන් වැඩෙන්න හැම දිනාටම ආශිර්වාද කරනවා. හැමෝගෙම ජීවිත වලට තුරුණු වංගේ දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පති පඤ්ඤාවන්තස්ස හේතු ච අතෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිඤ්ඤතු.